ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ හත්වෙනි දවසේ කියලා කියන්න පුළුවන් නැත්නම් හත්වෙනි දවසේ පවත්වන හත්වෙනි දවස් ප්‍රදේශනා කියන්න පුළුවන් එන්නත් අවසාන ධර්ම දේශනාව ඒ සඳහායි අපිට දැන් කාලය ලැබිලා තියෙන්නේ ශිරුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අතියේසනං පටිච්චලාභෝ ඉතිකෝපනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං පරියේෂණං පටිච්ච ලාභෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි ලෝකයේ මේ තණ්හාව නිසා ඇතිවෙන ගැටුම් ආරවුල් කලාවිග්ඝ විවාද කියන කෙලවරේ ඉඳලා පටන් අරගෙන එහෙම නැත්නම් මේ දුක දෙන ඒ කෙලවරේ ඉඳලා පටන් අරගෙන ඒ ලැබගින්නක් බවට පත්වෙන මේ මහා දුක්ඛදක් පටන් ගන්න මේ පුංචි ගිනි පුළඟ පුලිංගුව දක්වා ක්‍රමයෙන් එන ගමනක් මේ දවස් කීපෙදී අපි උත්සාහ කළේ ඒ සඳහා යම් කිසි වේගයක් ආවේගයක් තරහාවක් පටිගයක් අරතරමට ඉතිරි පැතිරි වැඩෙන්න පටන් ගන්නතර පස්සේ දඬු මුගුරු ගන්න ආයුධ ගන්න එහෙම නැත්නම් කලහ කරන උපවාස විරුද්ධතා පාන විග්‍රහ කරන ඕන බරුවකට පෙළඹෙන හිස් වචන වලට පෙළඹෙන ලෝකේ තියෙන ඕන අකුසලයක් කරන පෙළඹෙන මේ తত্ত্বය හට ගැනීමට හේතුව ලෝකයා තුළ තියෙන බය කියන එක තමයි සර්වචන්නාංශේ දක්වන හේතුව. එහෙම නැත්නම් අනාරක්ෂාව. ඒ නිසා යම් කිසි කෙනෙක් තුළ අනාරක්ෂාව තියෙනවා නම් ඕනම කෙනෙක් ඕනම වෙලාවක මාරෙක් වෙන්න පුළුවන්, අඟුලිමාල කෙනෙක් වෙන්න පුළුවන්, යක්ෂයෙක් වෙන්න පුළුවන්, මිනිමරුවෙක් වෙන්න පුළුවන්. බය තියෙන ඕනම කෙනෙක් තුළ ඒ වගේ විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා සියලු කෙලෙස් වලට සමූහික නමක් විදිහට සර්වඥයන් සම්මිච්ච අවස්ථාවල බය සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට බය තියෙනවා නම් ඒ මනුෂ්‍යය තුළ සියලුම කෙලෙස් සම්පින්දනයක් තියෙනවා. ඉතින් ඒක විස්තර වශයෙන් පේන එක තමයි මේ ද්වේෂී වශයෙන් එලි දකින්න අවස්ථාව මේ කලහ විග්‍රහ විවාද කියලා. ඉතින් ඒකෙදී අර මේ සන්දර්භයේ මේ කාරණාව සර්වචනංශ මේ මහා නිදාන සූත්‍රයේ මේ සංග්‍රහ කරන්නේ. ඒ වගේම සුත්තිනිපාතේ කලහ විවාද කියලා සූත්‍රයක් තියෙනවා. මෙතනදී ඒක පරිප්‍රාජයට ඇවිල්ලා සර්වචනංශ විමසනවා ලෝකේ තියෙන කලහ විවාද වලට හේතුව කුතෝ පහූතා කලහ විවාදා ස්වාමීන් වහන්සේ මේ කලහ විවාද හටගන්නේ කොතනින්ද කියලා එතින් සර්වචනාංශයේ මේ කෙලිම එහා කෙලවරයි මෙහා කෙලවරයි සම්බන්ධ කරලා පියා පහූතා කලහ විවාදා කියලා මේ ප්‍රිය භාවයේ තමයි කලහ විවාද වලට හේතුව නැත්නම් වැඩි ශ්‍රේණිය දබරටයි කියන කතාව. ඒ ප්‍රිය තමයි මෙතන කාමයේ වශයෙන් දක්වන්නේ කාමයේ නිසයි ඒක මේ විපිරියාස තත්ත්වයටපත් වෙලා විපර්යාස තත්ත්වයටපත් වෙලා ආරක්ෂාවක ස්වරූපයෙන් නැත්නම් අනාරක්ෂාවක ස්වරූපයෙන් මිනිස්සු තුළ මේ වාගේ දඬු මුගුරු ගැනීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මෑතකදී ඒ ඔය බටහිර තියෙන රටක වෙච්ච සිද්ධියක් සඳහන් කරනවා. ඒ මේ චෙකස්ලෝවකියාව කියන රටේ එක රට එක රැයට දෙපැත්තට බෙදුනා චෙස් රාජධානිය චාස්ලෝවකියන් රාජධානිය පහුවෙන්ද උදේ වෙනකොට අසල් වශයෙන් මරාගත්තා. මේ ඒ වෙනකන් දෙක එක රටක රාජ්‍ය නායකයෙක් රජ පාලනය වුණේ පුදුමාකාර බයක හිටියා. ඒගොල්ල පිළිබඳ බයයි. ඉන්දලිවල්ල රාජ්‍ය ප්‍රකාශ කරපු දවසේ පහුවෙන්ද අර එකට කාපු විපු සේරම කාපටා වැටුණා. කාකට වැටලා මරා තියාගත්තා. ඒ මොකද ඉඳලා තියෙන පුදුමාකාර බයකින්. ඉතින් ඒ රටේ මිනිස්සු හැම කෙනෙක් දිහාම බලන්නේ පුදුමාකාර සැකයකින්. මේ මිනිස්සු ඔත්තුකාරයෙක්ද දන්නේ බෝම්බයක් වල්ලන ඇවිල්ලා තියෙනවද දන්නේ. ඒ නිසා උන්චි හරි සැකකටියක් තිබුණොත් බලබලා ඉන්න වහම මරලා දාන. ඉතින් අරමිටම අර බය කියන චෛතසිකය මිනිස්සු අමනුෂ්‍යක කරනවා. ආයේ අර බුදුම ස්වාමීන් වහන්සේ බුදුම කතාවක් කියනවා. මේ පුරුකම නෙවෙයි නිකන් මුළු එකටම වගේ අදාළ කතාවක්. මේ බුරුම රටේ කුල ભેදේ නැහැ. ආ ජාති තියෙනවා. බුරුම ජාතික, ශාන් ජාතික, ඛයින් ජාතික, කචින් ජාතික කියලා ජාතික වෙනස්කම් තියෙනවා. ඒකදී පහළ බුරුමේට අයිති කොටසක් තමයි බුරුම ජාතික ඉන්නේ. ඒකට තමයි දැන් බලය පාවිච්චි කරන්නේ රැංකුම් ප්‍රධාන කරගත්තා. ඉතින් ඒ රටේ මිනිස්සු අර ඉහළ බුරුමේ ඉන්න කට්ටියත් එක්ක එක රට වුණාට එච්චර මේ විශ්වාසයක් නැතිලු. ඉතින් මේක ගණන් ගන්න නැතුව විශ්වවිද්‍යාලෙදී දෙන්නේ කියලා වෙලා ඉහළ බුරුමේ කනයි පහළ බුරුමේ කනේ විවාහ වෙලා තිනු විවාහලා බොහොම ජයට විවාහ කටයුතු කරනවලු. අසල්ල කියන්නේ මේක රුස්සන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ගිහිල්ලා අර දෙන්නට කේලම් කියලා තියෙනවා ඉහළ බුරුමේ මේ වුණියන් වලට ප්‍රසිද්ධයි. මිනිසු ඒකුත් විද්‍යාව දන්නවා කියලා පහළ බුරුමේ දොස්තර මහත්තයා කියලා දෙනවා උඹේ ගෑණි මායාකාරියා මොන જાතියක් කරයි දන්නේ මේ උඹව දපන දමාගත්තෙත් මේ මායාවක් කරලා මේ නිසා බේරෙන්න බලපන් කියලා. ඊට පස්සේ ගෑණින කතාවල කිව්වලු මේ මිනිස්යාගේ අන්තිම කොඳු යට පෙළ අන්තිම පුංචි වලිගයක් වගේ එකක් තියෙනවා. මනුෂයාට නිින්ද කියලා පොඩ්ඩක් බලපන් කියලා. ඒකල කිව්වලු මේ මිනිස්යාට මේ තද බල අමානුෂික මේකක් තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙලා හිටපන්. මෙයා ඉඳපු ගමන් ඒ වගේ ස්පර්ශලන ගතියක් තියෙනවා කියලා හැම වෙලාවෙම මේ දෙන්නට දෙන්න කොටවලා තියෙනවා. ඉතින් අර මිනිස්යා ඉඳලා තියෙනවා මේ තමන්ගේම ගෑණි මේ කතාවද බඳපු ගෑණි. කොයි වෙලාවක හරි තමන්ට එක්කෝ මේ මල් පැන්නුමක් කරාවි, ඉරි පැන්නුමක් කරාවි, යන්ත්‍රයක් දැමාවි කියන සැකේ. ගෑණි බලාගෙන ඉඳලා තියෙනවා කොයි වෙලාවක හරි මිනිස්සාර තේරෙන්නේ නැතු වෙන අතගාල බලන්ඩ වලිගේ කොන තියෙනවා කියලා. කොහොම ඉන්න වෙලාවක මේ මනුෂයා මේ මනුෂයා නිින්ද ගිහිල්ලා කියලා හිතන වෙලාවක හිමීට අත දාලා වලිගේ කොන තියෙනවා කියලා බලනකොටම කොට්ටයට පිහියත් උනලු ගත්ත ගමන් කැපුවා. මහත්ය පුදියන තියෙන කොයි වෙලාවෙත් මේ ගෑණි මොනවා හරි විකෘති වැඩක් කරුවොත් සලකන්න බලන්න බෑ කපලා තියෙනවා. ඒත් මහත්ය නෝන මහත්ය කැපුවා සීතින සැගෑ මේ මරණ දඬුවම. නමුත් මේ දෙන ඉතෙක් කල ගත කරපු ජීවිතය නිසා උසාවියේ ජීවත් කවුරක්වත් පිළිගත්තේ නැතුළු මේ මහත්ය මේ වැනි මැරුවයි කියලා. නමුත් රට්ටු කොනවා කරුවක්වත් මේ මිනිස්සයාට හස්සේ තේරලා තියෙනවා මිනිස්සු කියපු කතාවක් නිසා ඇතිවෙච්ච අනාරක්ෂාදී මම හැමදාම පුතියලා තියෙන පිහි යට තියාගෙන කවදා හරි විකෘති රංගීමක් ආවොත් මම මරණයි කියලා හිතාගෙන අවාසනාවට මේ දේ සිද්ධ වුණා. ඊට පස්සේ යාට තියෙනවා මම මේ අහිංසක ගෑණියක් මැරුවේ කියලා. පස්සේ දවස් හතේ දාහනේ දීලා අර මිනිහව ළඟට ගිහිල්ලා වහබිල මිනිහත් මැරලා. ඉතින් ඡයර කියනවා මේ වැනි දෙන්නේක් මැරුණාට පස්සේ තමයි අපි මේ අනාරක්ෂාව පිළිබඳව වෙන්න පුළුවන් විකෘතිය දකින්නේ. නමුත් මේ දෙනා ජීවත් වුණත් මේ අනාරක්ෂාව තත් හිටියානම් ටිකටම දයහේ පිච්චි තමයි ජීවත් වෙන්නේ. එනිසා ඒ අනාරක්ෂාව තියෙන තාකල් ඒක කොච්චර උගත් වුණත් බොන දේවල් හම්බුණත් දෙන්න කෙරේ තියෙන පුදුම බයකින් ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා අද ලෝකේ තියෙන දැන් අපේ ලංකාවේ යුද්ධ ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඒ කොයි විලාය බෝම්බක් කියයි දන්නේ කොයි රාජ්‍ය නායකයමරයි දන්නේ නැහැ. පුදුමාකාර බයකින් තමයි ගත කළේ. දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකන් ස්වාම පුරුෂයා යුද්ධෙට ගිහිල්ලා එනකන් පුදුම බයක්. ඉතින් අපේ පැත්තේ ඒ විදිහේ බයක් තිබුණාට වැඩිය 10 ගුණයක බයක් තිබිලා තියෙනවා දෙමළ ජනතාව අතර. අවුරුදු 20කින් ඒ 20 ගා 20කට වැඩි 30කට කීප ප්‍රමාණයක් ඒ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. එනිසා ඔය යුද්ධේ හමාර වෙනකොට දෙමළ මිනිස්සුන්ගේ දුවටම පුළුවන් අය පිටරට ගිහිල්ලා මක්කමක් ඉගෙන ගත්තට සම්පූර්ණ අධ්‍යාපනයේ කාබාසිනිය වෙලා දෙමළ විශේෂයෙන් දෙමළ ජනතාවගේ ඊට පස්සේ අර බාල වයස්කාරෝ යුද්ධයක් ගෙනියනවා. ඒ නිසා ඒ යුද්ධ මානසිකත්වයට තමයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් අපිට ලංකාවේ ජනතාවට එච්චර බයක් වෙන ප්‍රශ්නයක් නැහැ. අපි යුද්ධ දිනුවයි කියලා හිතනවා බය එහා පැත්තේ එච්චර වැඩෙනවද කියන කොයි වෙලාවෙ මේ පැත්තේ ප්‍රශ්නයක් මතුවේද කියන බැරි තරම් අනිශ්චිතතාවයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ අනාරක්ෂා පිළිබඳ ප්‍රශ්නේ නිසා අපි මේ හිඳුවර කතා කරමින් ඉන්න එක නම් කොයි මොහොතක සැකකාරයේ කොත්තුකාරයේ අතුරේ පුණ්‍යංකාරයේ කියලා කල්පනා කරයි දන්නේ. කල්පනා කරුවට පස්සේ ඔය කල්පනා මේ කොරස් කටේවත් අත දාගන්න බෑ. ක්ලබ් වෙච්ච ගම මොනව කොම්මක් දන්නේ. ඒක නිසා ඒ අනාරක්ෂාව එතන ආරක්ෂක කියන වචනේ පාවිච්චි කරන්නේ ආරක්ෂක අනිත් පැත්ත තමයි ඇත්තට මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනාරක්ෂාව අපි නිතරම තවනවා අර විදිහට මිනිමරුවක් කරලා වහකන එක වෙනම කතාවක්. නමුත් ඒ අනාරක්ෂාව ජීවත් වෙන හැම වෙලාවෙම මේ පුද්ගලයා පුදුමාකාර මේ භව සම්පatti මොනවා හම්බුණත් දුකසේ ජීවත් වෙනවා. ඒ නිසා මේ ආරක්ෂාව ගැන කල්පනා කරනකොට අපිට තේරෙනවා මේ ලෝකේ ඉන්න මොනම කෙනෙකුටවත් මොනම ආකාරයකින්වත් ආරක්ෂාව දෙන්න බෑ. මේ පසුගිය කාලයේ ඇති වෙච්ච රාජ්‍ය නායකයන් මරලා දාපු ක්‍රමවල දිහා බලනකොට මේ සිවිල් වැසියෙකුට තියා රාජ්‍ය ආරක්ෂාව සහිත රාජ්‍ය නායකයෙකුටවත් මොන විදිහකට ආරක්ෂාව දෙන්න බෑ. ඒ ආරක්ෂාව යන්කෙසේ එවැනි භයානක දුකක් දෙන මේ ආරක්ෂාව අනාරක්ෂාව කියලා ගනිමුකෝ බය කියලා ගනිමුකෝ. ඒ බයට හේතුව තමන් මොනවදෝ මේ ලෝකයේ උපදීන් භව සම්පatti කාම සම්පatti වගේක් නැත්නම් මගේ රට මගේ ආගම මගේ ජාති කියලා දැටිසේ ප්‍රතිග්‍රහණය කිරීමයි බුදුජානනාසි දකින්න. ලෝකයේ මොනවාරි වස්තුවක් භව සම්පත්තියක් උපදියක් දැටිසේ අල්ලගත්තාට පස්සේ තමයි යාට මේ බය පිළිබඳ ප්‍රශ්න එන්නේ. ඒක නිසා පුංචි දරුවන් තුල එහෙම බයක් වෙන ප්‍රශ්නයක් නැත්තේ නේ. මොකද ඒගොල්ලෝ එහෙම මොනක්වත් අල්ලලා නැහැ. නමුත් ඒ පුද්ගලයා එන්නේ මොන හරි ක්‍රමයක් නිසා මේක මගේ කියලා අල්ලගත්තොත් ඒ අල්ලා ගැනීම නිසා අර බය එන්නේ වැඩි වෙනවා. ඒක නිසා මට මතකයි මුල්ම කිය භාවනා එකේදී ඉන්දියාවෙන් අපු මුනිස්ජිතුමා තමයි ඒක මෙහෙ වැව්වේ. ඒ පුද්ගලයා කිව්වා මේ එතකොට මම හිතා නිල්ල බහතන්ඩ කට්ටි ලෑස්ති වෙලා කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙහෙම කවුරු හරි ඉන්නවා උදව් කරන්න කියලා. ඊට පස්සේ එතුමා කිව්වා ඇත්තටම මේ වගේ තැනකදී මේ භාවනා කළ මිනිස්සුගේ බය නැති කිරීම සඳහා කරන දෙයකට පුළුවන් තරම් කෙනෙක් අත දිගැල්ලා වීදම් කරන්න ඕනේ. මම පිටරට යන කෙනෙක්, ඇමරිකාව වගේ යන කෙනෙක් මම දන්නවා. ඒ මිනිස්සෙන්ද සල්ලි ලැබෙන්න ඒ මිනිස්සු ආදායම් බද්දට අහුවෙයි කියලා බයයි. යාලුවෙක් නෑදෑය කියලා ණයට ඉල්ලයිද කියලා බයයි, ගිහුව කරයිද කියලා බයයි, බැංකුවට දාන්න බයයි. බද්දට අහුවෙන නිසා මේ මිනිස්සු ඒ නිසා කොට්ට මහගෙන කොට්ට ඇතුලේ සල්ලි දාගෙන මෙට්ට මහගෙන මෙට්ට ඇතුලේ සල්ලි දාගෙන මේ කොට්ට මෙට්ට සල්ලි වලින් පුරවන බුදිනා හැබැයි නිින්දනක් යන්නේ නැහැ. ඒ තරම් බයෙන් ජීවත් වෙන්නේ ඒ මුදල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ මොකද මේ මේක අප්‍රිය දාය දෙකට යයි කියලා. මට අකමැති කෙනෙක් මේ සල්ලි ගන්නේ කියන බය. එනිසායි පරිග්‍රහය වැඩි වෙන්න ආරක්ෂාව අනාරක්ෂා වැඩි වෙනවා. ඒ පරිග්‍රහය වැඩි වෙන්න ආසන්න කරන බුදුහාර පෙන්නේ අජෝසනේ. ඒ දෙයට අර දෙවලේක් වාගේ බහිරවේක් වාගේ බැහැගෙන අල්ල බදා ගන්න. මේ මේ මම උපයාගත්තදී මගේ දේ අනුහා සාධාරණ නොවීම. එහෙම නැත්නම් වෙනි බැස ගැනීමට හේතු වශයෙන් පෙන්වන්නේ මතුරුකම මච්චරිය තම වස්තු අනුහා සාධාරණ වෙනු දැකීමට කියකමැත්. ඉතින් ඒ නිසා ඒ ඉස්සරහට යන්න තේරෙනවා තමන් මහන්සිලා උපයාගත්ත වස්තුව ඒකේ තියෙන උපයීම සඳහා තමන් ගත්ත ප්‍රයත්නේ වැඩි වෙන්න ඒක නා කැමති නෑ ස්වභාවයෙන් කාම වස්තුත් එක්ක බලනකොට ඒක මේ අවට ගියට වීදම් කරන්න කාට කාට දෙන්න ඒ නිසා ඒක නා ඒකට මසුරුකමක් උපදවනවා අන්සතු වෙනවට කැමති නෑ ඒ නිසා තමයි ආයේදී අර බාහිර වේක් වායේ ගෙවලේක් වායේ අල්ලබදා ගන්න. ඒ තද අල්ල ගැනීම තමයි බය ඉන්නේ. බය වීම නිසා තමයි ඒක නයි දුක ගන්න. අර වගේ අනාරක්ෂක තත්ත්ව වලට යන්නේ. ඉන්සා මේ මසුරුකම පිළිබඳව බුදුජානක වහන්සේ පෙන්ලා දීලා තිනවා මේ චන්දරාගේ ඉතාමත්ම දැඩි කාමයටත් වඩා දැඩි එකනතා ආශාවේ දැඩි ආශාවක් තියෙන කෙනාට තමයි මේ මසුරුකම එන්නේ. ඒ කියන්නේ පැත්ත අපි දන්නා දාණය කියලා. දාණයකටවත් දෙන්නේ නැතුව ඒක අරසා කරනවා. මේ මිනිස්සයා මේ හැම වෙලාවෙම යමක් එකතු කරනවා, වැඩි කරනවා කියන පැත්ත මිස බෙදනවා, අඩු කරනවා කියන එක දන්නේ. අංක ගණිත ක්‍රම 4 එකතු කරනවා, වැඩි කරනවා. බෙදනවා, අඩු කරනවා. මේ මසුරා ගණන්නේ ගණන් 50යි දන්නේ. එකතු කරන්න වැඩි කරන්න දන්නවා. කවදාවත් අඩු කරන්න බෙදන්න දන්නේ නැහැ. ඒක ඔය මේ ජයනාසේ ඉන්න කාලේ හිටපු ඒ ආනන්ද සිටුවරය කතාවේ පෙන්ලා දීලා තිනවා. ඒ මනුස්සයා විශාල බෞද්ධලයක් සහිත බුදු රජුගේ හිටු දනතර දිනු දෙන්න ආගත්ත කෙනෙක්. එයාට එකම පුතා ඉඳලා තියෙන්නේ. ඒ පුතා මේ ළඟ තියාගෙන නැද ඉස්සරහ තියන පුළුවන් තරම් ඒ පුතාට උපදෙස් දෙනවලු මූලධන කියන පුතාට උදේ මේ වේයාදීහා බලපං එක මේ පුංචි සතා දවසක තමන්ගේ ඔළුවට තරම් පුංචි මැට් ටිකක් ගෙනාවට එකතු කිරීමේ වටිනාකම කොච්චරද කියනනම් අන්තිමට උභහ බැඳට පස්සේ ඇතෙකුරුවක් කඩන්න බෑනේ ආහන්නේ වේයාගේ වැඩ ටික බලපං ඒ වගේම මීමැසදීහා බලපං එඟට තීරෙන්නේ නැතුව ඉඳ ගමනකට ගිහිල්ලා උගුරට පැණි ටිකක් බීලා ඇවිල්ලා පරාගපැසේ පරාගටියක් කරගෙන ඇවිල්ලා වද හත බදිනවනේ හැමදාම වැඩනේ උදේට හන්දනක වැඩනේ ඒ නිසා ඒ විදිහට එකතු කරන්න බලපන් මේ ලෝකේ ඉතාම දුර්ලභව ඉන්දියාවගේ රටවල පාවිච්චින අංජනම් කියලා ඒක හදන්නේ බොහොම අමාරු බෙහෙත් එකතු කරලා ඒ අංජනම ගහන්නේ කුරුළු පිහක්කකින් අරගෙන ඇස් බැම්මේ ගහන්නේ ඒ තරම්ව ගණන් බෙහෙත් එක කරන්නලා ඔකමනස විතරයි ජිම්යා කියනවා ඒ වුණත් කුරුළු පිහට්ටෙන් අරන් ගෑවත් අංජනම ගෙවෙනවා. ඒ නිසා පාවිච්චියට ගියොත් ගෙවෙනවා. එකතු කරන් ඉගෙන ගන්න කියලා අර පුතාට දිගට මේ පාඩම උගන්වනවා. ඉතින් හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරිලා යනවා. වස්තු අහංගලා තියෙන එක පුතාට දෙන්න බැරුව යනවා. රජ්ජුරුව මේ බව දන්නේ නැතුව පුතාට සිටු සම්සුර දෙනවා. ඒ සිටසනතර දෙනකොට අර මහමිනිහා ආනන්ද සිටුතුමා අර මාසුරුකමේ බලවත්කම නිසා ඒ සවැත්නුවර නගර සීමාවෙන් පිට කොටුතැප්පෙන් පිට වසල ගමක නැත්නම් අහිකුන්ටික ගමක අහිකුන්ටික අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ අහිකුන්ටික પરම්පරාවට ඛණ්ඩ පොඬ අතුර ටිකක් නැහැ කණ්ඩ පොණ්ඩ නැහැ ඉතින් නායකයා කල්පනා කරලා බලනවා රටේ දුර්භීක්ෂයක් නැහැ නමුත් අපේ පිරිසට ඉස්සර වගේ මේ හිඟවන් හම්බ වෙන්නේ පස්සේ ඔක්කොම අභිරුද්ධ ආවට පස්සේ ආකින අපි කොටස දෙකට බෙදෙමු දෙකට බෙදිච්චාම දෙගොල්ලටම එක විදිහේ මේ වගේ කරදරයක් වෙනද නැත්නම් කට්ටියකට හරිනවද කියලා බලමු කියලා උපක්‍රමයක් විදිහට කණ්ඩායම් දෙක දෙකට බෙදෙනවා දෙකට බෙච්චාම අර බඩදරුවම්ම ඉන්න පැත්තට කණ්ඩ බොණ්ඩ හම්බ වෙන්නේ. බෙදිච්ච අනිත් පැත්තට කණ්ඩ බොණ්ඩ හම්බ වෙනවා. ඒකෝට තීරුම් ගන්නවා මේ පැත්තේ කාල කණියක් ඉන්නවා කියලා. ඊට පස්සේ ඒගොල්ල දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන්න 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 අම්මා කොටු වෙනවා. කොටු වෙන්න අම්මගේ බඩ මෝරනවා. අන්තිමට වැහින් එළවනවා. බුනිචා තමයි මේ අපිට කණ්ඩ බොණ්ඩ නැති ඵලයයි යන්නේ කියලා. අම්මට ඇත්තටම මේ බඩ දරුවා මෝරනකොට කිරිමව්වරුන්ගේ සහාය අවශ්‍ය වෙලාවක් කරන්න දෙන්නේ අන්තිමට කොහොම හරි කරලා විලීලාලා දරුවා වැදලා බලනකොට ඒ දරුවගේ ඇහැ තින්න උනත ඇහැ නෑ කන තින්න උනත කන නෑ මා විරූපී දරුවෙක් වද බොහොම සුපාරි ඊට පස්සේ අම්මා දරුව අරගෙන ගියොත් එමේ හිඟමනේ දකුණ දකුණ මිනිහා බයිනවා මේ කාලකන්ණිය උදේ පන්දර ගේන්න එපා ගෙනවොත් අපිටත් මුස්පෙන්තු ඵලයක් යන්නේ කියලා ඒ මොකද කරන්නේ දරුව දාල ගන්නත් බෑ ඉතින් අන්තිමයි දරුවට යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් වෙන උඩ කතා කරලා කියන පුතේ උඹ නිසා මං විඳපු දුක් මෙච්චරයි කියලා නෑ ඒ වුණාට මට මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් උඹයි මායි එකට හිටියයි කියලා කිසිම ලාභයක් නැහැ. ඒ නිසා උඹත් මුල් කට්ටක් හරි අරගෙන මොකක් හරි අරගෙන ගියක් ගානින් ගාකාලා. යැපෙන්න බලපන් කියලා දරුවට හිඟම අපුරුදු කරනවා. ඉතින් මේ දරුව දවසක හිඟමන් කරගෙන යනවර හිටපු සිසුපන්තුල තියෙන වීදියේද. යනකොට දැන් එතන සිසුන්සුර කරන ඒ අපුතා මූලධන සිටුවරයා ඒ සිටුවරේ ඇවිල්ලා මේ මුර පොළවල් පරීක්ෂා කරන වෙලාව කාවල් කාර්යෝ කාවල් කාමර පරීක්ෂා කරන වෙලාව. එයත් එතකොට පාරායින තියෙන උණු කාවල් කාමරේ ගාවේ ඉන්නවා. අර දරුවා මේ පැත්තෙන් අනේ හාමිනේ අනේ අප්පුවාමි අනේ ඉල මේක එක හිඟ අතෙන්ට එනවා. බුදුරජාණන් වහන්සේත් මේ පැත්තේ හිඟ ආනන්ද හඳුත් එක්ක එනවා. මෙහෙම එනකොට අර දරුවා අර ගේට්ටු ළඟට ගිහිල්ලා කාවල් කාමරේ ඉන්න මනුස්සයර කියලා අනේ මට කියක්කට ලැබෙන්න කියනකොට එයා දකිනවා යාගේ බොස් එනත මුලදන සිටුවරේ ළඟට එනවා. දැන් උදේ පාන්දර මේ දරුව දැක්කොත් එහෙම කියලා අරලයට දෙයක් ගහපුවම කානු රටලා ඒ ළමයා අඬනවා. ඒසොට පුත්‍රජානන්සෙ තෙන්දේ. ඇයිල පුත්‍රජානන්සෙ දාපත් නැතුව පිටිපැතල්ලා ආනන්දහම රෝදියක් බාර. පුත්‍රජානන්සෙ ඉස්සරහට බින්දපාත යනකොට එමෙ හැදිලා බලන ගතියක් සම්මතිය නැහැ. ආනන්ද ස්වාමීන් දැනගන්නවා කල කරද්ද දැක්කම ඉස්සරහට ගිලා අහනවා අවශ්‍යයි ස්වාමීන් වහන්සේ මොකද්ද කෙරෙන්නේ. ඒකට අර දරුව පෙන්නනවා. ඒ දරුවා උදේ පාන්දර බඩගින්න ඇවිල්ලා හිඟා කාලා ගහලා කුටි කාලා වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්දාමුදු එතෙන් යනකොට වින්දපාති මෙතන නම් පිරිමි කීප දෙනෙක් ඇවිල්ලා ළමයා පාට ගන්නවා. අරගෙන යනාට පස්සේ මුළු බුදුජානනාසේ කියන පොළුවන් නම් කවුරු හරි කියලා මුළු දන සිටුරට පොඩක් කතා කරන්න. ඉතින් දැන් මේ සංගතිය නිසා මෙතන දැනගෙකුතුන. කදා සර්වචනජ මෙහෙම පාරමැද මේ කටයුතු කරන්නේ නෑනේ. ඉතින් අර දරුවයි පැත්තෙන් අඬනවා. පින්නපාත බෙදන්ට ආපු මිනිස්සු ලෑස්ති වෙනවා. යටුවචාරින් වහන්සේ සඳහන් කරනවා බුදුජානනාසේගේ වෙනද නැති මේ විලෝප නිසා අබෞද්ධියොත් වැරදි වන්නේ දෙන්න ආවයි කියන්නේ. ඉන්න වෙලාවේදී මූලධන සිටුවරේ අමතලා බුදුරජාණන් සහනවා මේ දරුවා අඳුරනවා කියලා. ඉතින් මූලධන සිටුවරට තේරෙන්නේ මේ මොන දෙයක්ද මේ වෙන්නේ කියලා. මොකද මේ සිටුවරේ කවදාකවත් බුදුහාමරට දාන දීලත් නෙමෙයි තාත්තගේ පාඩම තමයි දන්නේ. එයා දන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. බෙදීම අඩු කිරීම දන්නේ නැහැ. එයා හිතුවා මේකට තමයි මේ බුදුහාමරට පොක්කක් අයින් හදන්නේ කියලා කිව්වා. මම මෙලා මේ දන්නෙත් නැහැ මට මේක අදාළත් නැහැ කියලා. ඔන්නේ බුදුරජාණන් ශ්‍රීතුමා මම මේ අදාළ භාවයේසෝ දන්න බව ඔප්පු කරොත් බාර ගන්න කැමැතිද කියලා. මේ මූලධන සිටුවරට තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් ශ්‍රී මොකද්ද ගහපා දෙන්න හදන්නේ කියලා. එයා නුරුස්නා ගතිපා. ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රී කියනවා මේ ඔබේ මියගිය තාත්තා. අර මාතර හොඳටම කියනවා මේ කොහොද යන වසල් දරුවෙක් අල්ලගෙන ඉන්නේ බුදුරජාණන් ශ්‍රී මේ තැනක ඉස්සරහා මේ මොකද කරන්නේ? කොහොමද කප්පලි ගන්නේ? ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රී අංකල කියනවා මම මේක ඔප්පු කරලා පෙන්නන්න කියලා ජාති ස්මෘති ඒ අදිෂ්ඨානයක් කරනවා මේ වසල දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වෙන්නේ කියලා. ඒකෝට ඒ දරුවගේ ඇඬිල්ල නැතිව බොහොම තෙදක් ඇවිල්ලා පුතාට කතා කරලා කියනවා අනේ පුතේ මේ මම මැරෙන වෙලාවේ මගේ වස්තු භූතලේ තියෙන තැන කියා ගන්න බැරිුණානේ කවුරු හරි අඬ ගන්න වටින් මේ හතර පොලේ මම වස්තු තියෙන තැන පෙන්නනම් කියනකොට මුලදෙන සිටුවරට ලොකු පෙහෙලිකාටපත් වෙනවා. මොකද එයා පමණයි දන්නේ තාත්තගේ මුදලේ තියලා නැහැ තාත්තා මැරෙන්නේ. රජු රෝ සිරසනතර දුන්නට තමන් දැන් කරන්නේ එතනදා රෝල ගෙනියන එක විතරයි. වස්තු සියන තර දන්නේ. දැන් මේ දරුවා වස්තු වෙන්නොත් ලොකු ලාභයක්. නමුත් සෙනගේ ඉස්සරහා තාත්තා බව පිළිගන්න උනොත් විශාල පාඩුවක්. ඊට පස්සේ අර දරුවා අඬගහන කිල්ල වාහකට හතර යටම තියෙන වස්තු 80 කලක් තනේ එළියට අරගන්න. එද අරගත්තට පස්සේ දැන් පිරිසටත් මුලදන සිටුවරයටත් කාරණේ පැහැදිලි වෙලා බුදුජාණන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා මේ මසුරුකමක තියෙන මේ මහා මිනිසයා කියපු දේ නිසා දරුවක් දැන් දාණයක් දෙන්නේ නැහැ මේ මසුරුකම නිසා ඇති කරගන්න දේ පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායත් නොනත්ති කුතෝද පුත්තා කුතෝ ධනං කියලා මේ බාල අඳ බාල ජනතාව මට දැන් මූලධන සිටුවරයට මූලධන කියලා පුතෙක් ඉන්නවා කියලා හරියට ආඩම්බර වෙනවා මගේ පරපරගෙන පුතෙක් ඉන්නේ. ඒක මට අසූ කියලා තනිය කියනවායි කියලා හරියට ආඩම්බරලා ඉන්නවා පිනක් දාමක් කරන්නෙත් නැහැ අනුන්ගේ හොඳ සුබසිද්ධියක් බලන්නෙත් නැහැ. පුත්තාමත්තේ ධනම්මත්තේ इति බාලෝ විහඤ්ඤති. මේ විහඤ්ඤති කියලා කියන්නේ අම්මතර දුක් ගන්න. අත්තායි අත්නුණාත් මේ එකෙකුට එක මෝල් වහන්සේකට තේන්න තමන්ට තමන්වත් නැති බව. මොන පුතුද මොන ධනෙද කියලා. ඒ දේ ඇහෙනකොට මූලධන සිටුවරට දෙලෝ රත් වෙනවා මේ මගේම තාත්තා නේද මගේම මේ කාවල්කාරයෙන් කුටි කාලා කානුර සිට දරුවා නේද ඒ අද තනංගෙම සිටිමැතුර ගාවට ඉඟා කණ්ඩායිල කුටි කරා ඒ නිසා එතනදීම තීරුම් අර ගන්නවා මේ ධර්මයක් ආගමක් සදාචාරයක් පරලොවක් ආධ්‍යාත්මයක් නැතුව ජීවත් වෙන ජීවිතයේ කොතනින් කොයි වෙලාවෙ කියලා වරණක් දන්නේ තමන් හම්බ කරගත්ත වටිනා ධනෙවත් ඒ ප්‍රියදායාතේ දෙන පුතාට කියලා මැරෙන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ ධර්ම අනාත්මයි මේ ජීවිතේ. ඒ නිසා මූලධන සිටුවරයා බුදුජාණන් වහන්සේ පාමුල වැටිලා අනිහී ස්වාමීන් වහන්සේ බුදුන් ධම්ම සංඝ සරණ ගිය උපාසකෙක් කොට ධර්ම තේක්වා කියලා කියනවා. නමුත් අම්බලයින් කටට එක ලකෝ ජවනිකාවක් වෙනවා මේ සංසාරේ සජීවි ජවනිකාවක් මේ ලෝකේ හැටි. නමුත් බලානිනවර තියෙන අර මූලධන ශ්‍රේම ආනන්ද සිටුවරයට ආත්ම දෙකක් බුදුන් දකිනවා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ දෙවෙනි ආත්මෙදී මන්දබුද්ධිකයි දුර්වලයි. ඉතින් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බණ කිව්වත් තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මසුරුකම කරනකට කරන වෙලාවට හිතෙන්නේ මට හම්බ වෙච්ච දේ මගේ වස්තුව මොකද ඒව පිළිබඳව මම අනුන්ට නීති දැම්මා මොකද කියලා ඒවට බහැගෙන ඒව අල්ලා බදාගෙන ඒ නිසා හරස්සාවක් ඇතිවෙන රණ්ඩු සරුවල් කරාට මේ මසුරුකම ඒ මිනිස්යාට මසුරට තමන් කමම්ම තමන් හොරෙක් වෙනවයි කියලායි අටුවාව සඳහන් කළේ. තමන් හම්බ කරගත්ත දේ තමන්ම වැඩ ගන්න නැතුව හොරකම් කරගන්න මිනිසෙක් වගේ. ඒ නිසා මේ මසුරුකම ළඟට එනකොට තණ්හා නිසා පටන් ගත්ත දේ ලෝභයටයිද ද්වේෂයටයිද කියන දෙක මැද හිටින්. මසුරුකමට එනකොට ලෝභය පැත්තටත් කර ගන්නවා ද්වේෂය පැත්තටත් කර ගන්නවා. අකමැති කෙනෙකුට වස්තුව ගියොත් ද්වේෂයට යනවා. කැමැති කෙනාට යන ගතියත් බොහොම අඩුයි. ඒ නිසා මේ මසුරුකම නිසා මේ පුද්ගලයා විඳින කරදර වලට හේතුව ඒ මූලික තණ්හාවමයි. ඒ මසුරු ගතියට සර්වඥාන්සේ පෙන්වන්නේ මේ පුදුමාකාර තියෙන මේ ආශාව චන්ද්‍රාගය නිසා දානෙට අකමැතිකම අන්සතුම් සමග තම වස්තුව බෙදා හදා ගන්න තියෙන අකමැතිකම නිසා ඒ චන්ද්‍රාගය අන්තිමට කැටි ගහනවා මිදෙනවා මසුරුකමක් විදියට. ඊට පස්සේ මේ මනුස්සයාට බුදුන් පහල වුණා, ධර්මයේ පහල වුණා, සංඝයා පහල වුණා, කවදාකවත් සීලයක් රකින්න ඔක්කත් කර්මේශා කර්මඵලයේ පිළිමද ඇදහිල්ලක්වත් කරගන්න හම්බ වෙන්නේ. අනේ ඒ තරම් දුක් දෙන මේ තණ්හාවේ බරපතල අවස්ථාවක් වෙන මේ චන්ද්‍රාගය සුජානනාචේ පෙන්නන්නේ අනිදිර මේ අල්ලබතය ගැනීම කියන ආශාව. ඉතින් අපි මේ දක්වා මේ ටික දවසින් දවස දවහින් දවස විශ්ල කරගෙන ආවා. මේ සඳහා බලපාන්නේ තමන්ට ජීවිතේ සාර්ථකත්වය හරහා ලැබිච්ච ලාභය, සත්කාරය, සම්මානය, චිලෝකයක් තමයි. ඇත්තම තමයි මහන්සියල හම්බ කරපු දෙයක් තමයි. නමුත් ඒවා පිළිබඳව මේ විදිහට අල්ල බදාගෙන මම කියාගෙන මගේ කියාගෙන ඊර්ෂ්‍යා කෝධමාන කරගෙන යන පටන් ගත්තට පස්සේ අර ධාර්මික ලැබිච්ච වස්තුව පවා තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නිසා ඒ ලාභය පිළිබඳව වරදවල පිටුව ගැනීමත් ලාභය හරියට යොදලා දානට පිටිය යොදවා ගැනීමත් අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒකට බුදුජානනාංශයේ ඉන්න කාලෙත් දොස් කිව්වා. මේ බුදුජානනාංශ මේ බණ කියන්නේ බුදුහාමරගේ පාත්‍රය පුරවගන්න. මිනිසුන්ට මේ ලෝභ වෙන්න එපා. අනුන දීපං කියලා කියන්නේ තමන්ගේ පාත්‍රය පුරවගන්න කියන මේ සූත්‍රේ පාරණ වැඩක් කියලා. සූත්‍ර උගන්නන වැඩක් නෙවෙයි සූත්‍රේ පාරණ වැඩක් කියලා ඕනම කෙනෙක් දොස් කියන එකට සාමාන්‍ය උච්ඡේදවාදියා එහෙම නැත්නම් මේ නාස්තිකවාදියා මෙවැනි දේවල් ඒ සංඝයා විසින් එහෙම නැත්නම් මේ පැවිද්දන් විසින් කියන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්නයි කියලා. ඒගොල්ලෝ තවතුරටත් දැඩි වෙනව නොදෙන්නව. නමුත් ඒකෙදි මේ අද ලෝකේ තියෙන ක්‍රමීදියා බලපුවාම මේ වස්තුව සමසේ බෙදෙනවා නම් සමාජය හරහා ඒ සමාජයේ ආඩ්‍ය වෙනවා. සමසේ නොබෙදී සුළු කොටසක් වැඩි වස්තුවක් පරිභෝග කරන්න යෑම නිසා පන්ති හදන පටන් ගන්නවා. දැනට ලෝකයේ තියෙන වස්තුව දිහා බලනකොට ඒ කියලා තියෙනවා මුළු ලෝකයේ සම්පූර්ණ වස්තුවේ 90%ක්ම අයිතිකාරකම කියන්නේ ලෝකයේ ඉන්න 10%ක් කියලා. ඒ 10% ඔක්කොම වස්තුව තියාගෙන අර කියන විදිහට ආසාවල් කරගෙන, ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරගෙන, අරසා පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන අති ඉතුරු 90%ක් ජනතාවට වෙන්නේ අර ඉතුරු 10% උලකකා ජීවත් වෙන එක තමයි. ඒගොල්ලන් කතාකවත් තැනක ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ, අයිතිවාසිකමක් නැහැ, ඉල්ලා ගන්න කරන්න විදිහක් නැහැ. ඒ නිසා ඇතියත්තු මේ විදිහට කටයුතු කරනවා. ඒ නිසා අද ඉන්දියෙන් ලෝකේ ඇත්තෝ පුළුවන් තරම් ඇතිතත්රත් නැත්තෝ පුළුවන් තරම් නැත්තතරපත් වෙනවා. නමුත් සර්වජන් වහන්සේගේ තිබිච්ච ආර්ථික විද්‍යාව හැටියට සමජීවිකතාවේ තමලක තියෙන්න ඕනේ. අත්‍තරම සල්ලි හම්බ කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඒක නිසා කියනවා අලත්තන් යොබ්බනේ ජනං යතරන කාලේ ධනිය ලබන්නේත් නැතුව දැනුමක් ලබන්නේත් නැතුව වයසිකල භාවනා කරලා මද වයසිකි භාවනා කරන්නේත් නැත්නම් ඒ මිනිසයා මහලු කොස්වාලීනියක් දිය නැති මාළු නැති විලක් ළඟ බලා ඉන්නවාසේ ජීවිතේ තැවෙන්න වෙනවා. ඒ නිසා සල්ලි හම්බ කරන්න ඕනේ. ඒ හම්බ කරලා ඒක මේ මටය මාගේ යකින හැඟීම දැඩි බහ ගන්න බහලා වෙන්න දෙන්නේ තුකරුතු හදා බෙදා ගන්න ගතිය තමයි මේ සමජීවිකතාවේ තියෙන්නේ. ඒක විශේෂයි පැවිදි වුණාට පස්සේ නැත්තම් ඔය අභිනිෂ්ක්‍මණයෙන් පස්සේ අනගාරික වුණාට පස්සේ ඒකේ නා පුළුවන් තරම් උත්සාහ කරනවා. ලාභ සත්කාර එනකොට පරිසම් වෙන. භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා යම් ගල් ගුහාවක හරි යම් ගහක් ඇට හරි ඉන්නකොට මොනවා හරි ලකුණකින් ඒ ගල් ගුහාවේ හරි ඒ ස්ථානයේ හරි නිදාණයක් තියෙනවා කියලා දන්නවනම් රෑ පිටත්ලා යන්නේ කියලා. අරහතක ඉඳපා මොකද ඒක මේ හොරුන්ටයි බහිරවයන්ටයි ස්ථානයක් වෙනවා අන්තිමට මේ සාමුදුරන්ට බය මේ මානකම කරන්න හම් වෙන්නේ නැහැ කරදර වෙනවා ඒ නිසා මුඛ්‍ය යන්නේ කියලා. සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යන විලාක දවසක ආරයිනේ එවකට පවතින කාසියක් වටලා තියෙනවා. සල්ලි වගේක් වටලා තියෙනවා. ඉතනසේ පහුවෙලා ගිහලා ආනන්ද හාමුදුරුවෝ අහනවා දැක්කද සර්පයයි කියලා. පරිසර වෙන්නේ. ඒක කියන්නේ මේ කාමේදියා දකින්නකොට සල්ලි වලට කියන්නේ කාමේ කියලා ඒ දෙකේ වෙනසක් නැත්තේ. සල්ලි පාවිච්චි කරනවා කාමේ පාවිච්චි කරන එකෙන් ගන්ස පාවිච්චි කරන්නේ ලාභ සත්කාර. ඉතින් ඒක දැක්කට පස්සේ සර්ප හිසක් ළඟින් පය අදගන්නේ කොයි ආකාරයටද ආන්නේ තරම් ඉක්මනට එතනින් අයින් වෙන්න කියලා. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර සම්බන්ධව ගිහි පිළිසක් වශයෙන් නැත්නම් ගිහි භාවනා කරන කට කෙනෙක් වගේ සාකච්ඡා කරනකොට ඒ කියන ධර්මතා හරි අමාරුයි තමන්ගේ ජීවිතේට ඔය කියන තාලට සම්බන්ධ කරගන්න. පැවිද්දෙකුට වගේ පැවිද්දන්න වගේ චීවර පින්න පාත සේනාස ගිලම්පත් කවුරු හරි පුදන්නේ නැහැ නේ. තමන් ටික හම්බ කරගන්න වෙනවා. නමුත් කල්පනා කරලා බැලුවොත් අපි ඇත්තටම බණ භාවනා කරන පැත්තේ කල්පනා කරලා බැලුවොත් අපිට විශේෂ වැදගත්කමක් තියෙනවා. කාලය පිළිබඳව ඒ කාලය අපිට මේ තරම්ම බණ භාවනාවට විඩංගු කරගන්න බැරි වෙන්නේ අපිට මේ බඩ රස්සාව සඳහා රැකියාව සඳහා වෘත්තිය සඳහා ගත කරන්න වෙන නිසා. මොකද අපි රජ පවුල් වල නෙමෙයි කුමර කුමරි පවුල් වල නෙමෙයි අපි ඉතට හම්බ කරන කන්නේ. නමුත් ඒ හම්බ කරන කන ටිකේ අපි කොච්චරක් මූලික අවශ්‍යතාවයන් සඳහා මහන්සි වෙනවද කොච්චරක් සුඛභෝගීත්වය සඳහා මහන්සි වෙනවද කොච්චරක් පාරිභෝගිකත්වයේ හුදු පාරිභෝගිකත්වයට රට වෙලා නැතු විලා ගත කරනද කොච්චරක් අල්ලපු ගෙදරට බේඳ වැඩ කරනවාද කියලා ගත්තොත් පුදුමාකාර ප්‍රතිශතයක් මේ බඩ පුරවන්න නෙවෙයි ලෝකෙට ප්‍රකාශයට. අනේ එතන තියෙන යෝගා භාවනා කරන යෝගාවචරයට පිරිමහ ගන්න පුළුවන් පැත්තනක් බේරෙන්න මේ ඉඩ පාසු ගන්න පුළුවන් තැනක්. ඒක නිසා තමන් ලද දෙයින් සතුට වීම ලද දෙයින් සතුට වීමේ ගුණ කතා කිරීම කියන මේ ධර්මතාවය නැත්නම් අද ලෝකේ තියෙන අසීමිතව සල්ලි හොයාගෙන යන ජීවිතය. ඉතින් ඒ සල්ලි හොයන ජීවිතේ තමන් සාර්ථක වෙන්න දාස වෙනවා. වෙන්න බරකරත්තයක් හරි කියන අදින ගොම්මාල්ලෙක් වගේ කඹරන්න පටන් ගන්නවා. කොතනද සීමාව? මොන්නම විදියකින් අතමාරුයි. ඒකේ ඉතාමත්ම තව පැත්තක් තියෙනවා ඒකෙච්චර කියමන්ට එච්චර හොඳ නෑ. තමන් වටකරන ඉන්න මිනිස්සු පුළුවන් තරම් මිරිකලා ගණ්ඩාය හදන්න. නෑ දෑයෝ. දරුවෝ අම්මලා තාත්තලා ඒස හම්බ කරන මනුස්සයාට මේ මෝදින්ින් දහනවා වගේ මෝදින් නෙමෙයි මේ අඟුරක් ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ මේ පැත්ත මේ පැත්ත දැම්මට හරි අමාරුයි මේ ඇති කියලා කියන. ඉන්ෂා ලාභ ලැබෙන්න පටන් ගත්තට පස්සේ විශේෂයෙන්ම මනුස්සයාගේ මානසිකත්වේ පටු වෙනවා. ඒක දිගේ කාගෙන යනවා. ඒක නිසා යෝග ජීවිතයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒ සන්තුෂ්ඨීතාවයේ පමණ දැන පාවිච්චි කිරීම. ඒ පාවිච්චි කරන පටන් අරගත්තාම ඒ පවුල් වල ප්‍රශ්න මතුවෙනවා. මොකද හේතුව ඒ අනිකට්ටි භාවනා කරන්නේ නෙවෙයිනි. අනිකට්ටි ලෝභේ තන්ති දවන්න හදන අය නෙවෙයිනි. ඒ නිසා යෝගාවචරයේක ඒකට එන්න පටන් අරගත්තට පස්සේ තාමත්ම ක්‍රමිකව අනිත් අයටත් මේ කාලය හරහා හැසිරීම හරහා ඒ පණිවිඩෙ දෙමින් මූලික අවශ්‍යතාවයන් සඳහා නම් අපි කවුරුත් උත්සාහ කරන්න ඕන. නමුත් මේ අතිශෝක්තිය සඳහා සුඛෝපභෝගීත්වය සඳහා මේ රටේ විදේශපාලනඥ අපිව ගෙනියන්න හදන තැන හරහා යන්නේ නැති වෙන්න ලාභ සත්කාර පිළිබඳව මේ සමෙන් කටයුතු කරනවා. මේ ලාභ සත්කාර පුත්‍ර ජානංශයේ පෙන්නනවා අපිට හම්බ වෙන්නේ නිකන්නේ. හැම කෙනාට මේ ලාස්පස හම්බ වෙන්නේ එයා මේ සොයාගෙන යන ගමන නිසා, පරිේශන නිසා. දැන් මේ වගේ පිරිසක් ගත්තොත් එimhe මේ පිරිස් අපේ සම්ප්‍රදානුකූලව මුදල් හම්බ කරන පිරිසක් නෙමෙයි. අපේ සම්ප්‍රදායට රටේ තිබෙන ගොවිතැන. නමුත් අපි ඒ වෙනුවට ශිල්පයක් ඉගෙනගෙන සුදුසුකමක් ඇති කරගෙන වෙන රටකට ඇවිල්ලා ඒ හැම කරන්න පටන් අරගත්තට පස්සේ ලාංකික මත්මෙන් බලනකොට පරිේශන ශිෂ්‍යයේ හොඳ කැපිපෙන චරිතය. ඒ පරිේශන ශිෂ්‍යයේ කැපිපෙනීම නිසා ලාභ ලැබෙනවා. නමුත් මුද්‍රජාන් වහන්සේ සඳහන් කරනවා මේ පරිේශන වලට හේතුව තෘෂ්ණාව. තණ්හා පටිච්ච පරියේෂණ. එහෙම නැත්නම් කියනවා තෘෂ්ණාව කවම කවදාකවත් මිනිස්සේ සන්තෝෂ කරන්නේ ඌන භාවයක් අතෘප්තිකර භාවයක් ඇති කරනවා ඒ තෘෂ්ණාවේ හැටි. මේ අතෘප්තිකර භාවය නිසා මේ ඌන භාවය නිසා හැම වෙලාවෙම මේට වැඩිය හොඳ එකක් හොයන ඒ තෘෂ්ණාබර ගතියක් තියෙනවා. ආන්නේ තෘෂ්ණාව සාර්ථක වෙන්න වෙන්න ලාභ ලැබෙන්න ලැබෙන්න ඒක නා ඒක මගේ දක්ෂකමක්. එහෙම නැත්නම් මේව පිළිබඳව ලැබෙන දේ පිළිබඳව මට මේ විදිහෙන් කටයුතු කරන්න පුළුවන් කියලා ගැනීම හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. නිසා ඒ තණ්හා දාශකත්වයේ තණ්හාවට අංග සම්පූර්ණ කරන්න මේ පරිේශණය පිළිබඳව ධර්මයේ පැත්තෙන් බැලුවාම කියන්න තියෙන්නේ මොන තරම් ඒ කියන්නේ පරිේශණ කළා රට රාජ්‍ය දිනාගත්ත රජ කෙනෙක් පවා ගත්තොත් කවදාක සන්තෝෂින් ඇති කියලා මැරිලා නැහැ. හැමදාම මැරිලා තියෙන්නේ ඌන භාවයේ සාහිත්‍යමයි ඒ දාස් භාවයේ සාහිත්‍යමයි. රාජාච අඤ්ඤංච බහූ මනුසා අද්දුරෝද අනිකුත් බොහෝ මිනිස්යෝද ගත්තොත් අවීත තණ්හා වරණන්ති මරණම් උපේති. තණ්හාව කෙලවර කරන්නේ නැතුව මරණයටපත් ඒ නිසා ඌනව හුත්වා ජහාති දෙහයක් තමන්ගේ මේ ශරීරයේ කාලක්‍රියා කරනකොට ඇඟින් පණ ටික අයින් වෙනකොට එයාට තියෙන හැමදාම ඌන ගතියක් පිරිච්ච ගතියක් නැහැ. ඉතින් ඒක නිසා මේ කරන පරිේශණය හරිම මැදක ඉඳලා කල්පනා කරන නිසා සර්වඥාන්සේ මේකට ආර්ය පරිේශණේ විකල්පයක් වශයෙන් ගෙනරපා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පරිේශණ කියන වචනයට ආර්ය කියන වචනේ විශේෂණ පදේ දාපුවාම මේකත් එක සංසාර ගැන අනාර්ය පරිේශණ කියලා එකක්. මේ අනාර්ය පරිේශණය තෘෂ්ණාව හේතු කරගෙන යනවා. අනාර්ය පරිේශණය ඉදුරම් පිනවීම සඳහා යන්නේ. ඇහ කන දිව නාසය කය කියන මේ ආමිෂයේ සඳහා යන දේවල් වලට අනාර්ය පරිේශණ කියන්න පුළුවන්. ඒ වෙනුවට ඒ ආමිෂ සුඛේ වෙනුවට නිර්ආමිෂ සුඛේ හැවීම සඳහා ගන්නා පරිේශණයට කියන පුළුවන් ආර්ය පරිේශණය කියන. එහෙම නැත්නම් මේ කාම සුඛේ වෙනුවට ධ්‍යාන සුඛේ හොයන්න ගන්න පරිේශණය කියන පුළුවන් ආර්ය පරිේශණය කියලා. ඊට පස්සේ ඒ ධ්‍යාන සුඛේ වෙනුවට ඒ නිවන් සුවේ පහවෙන පරිේශණය තවදුරටත් ආර්ය පරිේශණය සඳහා යනවා. අර කාම සුඛේ හොයන්න ගිහිල්ලා ඒ කාම තණ්හාවදිගේ පරිශ්‍රණ කරලා ලාභ ලබලා ඒ ලාභ අල්ලබදා ගන්න ගිහිල්ලා චන්දරාගේ පහලම අසුරුකම් පහර වෙලා ආරක්ෂාව හොයන්න ගිහිල්ලා රණ්ඩු කරන ගතිය අනන්තවත් බාහිර ලෝකේ දකින්න දින එක පිළිබඳ බණන කියන දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ දෙකේදී ආර්ය අමාරු කෙනෙකුට මේ ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණය දෙක වෙන් කරගන්න මෙන්න මේ වගේ උපමානයක් ගන්න පුළුවන්. ආර්ය පරිශ්‍රණයදී හැමදාම තියෙන්නේ ඇතුළත හොයන ගතියක්. අනාර්ය පරිශ්‍රණය හැමදාම තියෙන්නේ බාහිරින්. ඒක නිසා මේ අපේ යුගයේ විද්‍යාත්මක යුගයක්. ඒ විද්‍යාව නිර්වචනය කරනකොට විද්‍යාඥයා හැම කවම කවදාකවත් තමන්ගේ ආධ්‍යාත්මික අත්දැකීම පරිශ්‍රණයට ලක් කරන්නේ නැහැ. ඒක කෙරුවොත් ඒක විද්‍යාව නෙවෙයි. එයා ලක් කරන්නේ බාහිර භෞතික වස්තු. බාහිර වස්තු පරිශීණය කරන්න උදුමාකාර විදියට ඒකට කෙලෙස් සහයෝගය තියෙනවා, මාන බල වගේ සහයෝගය තියෙනවා, තණ්හා මාන දිට්ටි දිගටම වැඩ කරගෙන යනවා. ඒක නිසා පහුගිය කාලෙම සිද්ධ වුණේ ඒ පරිශීණ නොකරන જાතින් තුන්වෙනි ලෝකේ જાතින් බවට පත් වුණා. පරිශීණ කරන්න පුළුවන් ඇත්තෝ මේ බාහිර ලෝකයේ මේ මුත්තමත් අධගල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් විශාල ප්‍රගමනයක් ඇති කරගත්තා. ඒගොල්ලෝ ලෝකේ පළවෙනි පන්ති බවට පත් වුණා. ඒගොල්ලෝ තමයි ලෝකේ පාලනය කරන්නේ, මානවය එහෙම යොමු කරවන්නේ. නමුත් 2012 වෙනකොට පැහැදිලිවම පේන්න පටන් අරගත්තා ඒ කරගෙන යන පරිේශණ නිසා පරිසර දූෂණය වෙනවා කියන එක මොනම තරමවත් නැතර කරන්න බැහැ. ඒ කරගෙන යන පරිේශණ නිසා උපතිනවතින දරුවේ කසහයටපත් වෙනවා කියන එක මොනම තනුවක් නැත කරන්නේ. ඒ පරිශේණ කරන හැම කෙනාම ඉන්නේ තද බල මානසික ආතතියක බව කිසිම විදිහකට නැත කරන්නේ. මේ නිසා කවදාකවත් නැති මානසික රෝගයෙන් පටන් අරගත්තා. ලෝකේ තියෙන විෂම කාලගුණයෙන් පටන් අරගත්තා. මේ ඔක්කොම දැනගත්තත් මේ පරිේශන වල තියෙන තණ්හා විදින බරපතලකම නිසා කාටවත් ඒව නතර කරන්න පුළුවන් කම දැන්නත් නැහැ. මේක දිගේ ඉස්සරහට යන්න ඕන. මේ ඉස්සරහ යෑම සඳහා ඕන තරම් බලවේග තියෙනවා දිගටම යනවා. නමුත් මේ යන ගමනේදී මේ හැබැයි මහ විසර හෙලක් තියෙනවා දුගන යනවා කියලා වැටුණාට පස්සේ වැටෙන බවක් දන්නව නතර කරන්න බැරි ගැතිය නිසා මේ දාසකත්වයේ මේ තියෙන අනාර්ය පරිශ්‍රයේ තියෙන දාසකත්වයේ මේ වගේ නිතරම දා කරන්නේ නෙවෙයි සරුවත් යන අවුරුදු 2600 කට ඉස්සෙල්ලා දේශනා කරේ. උන්වහන්සේ දේශනා කළේ ස්ථාරා සංඛ්‍ය කල්පලාක්ෂක තමන් මේ පිරුපුරන කාලේ මෙවැනි චක්‍ර කීයක් දැකලාද? දැන් මේ යන්නේ third wave එක කියලා කියනවා. මේ ඉතිචල මේ වගේ උත්ෘෂ්ඨ ශිෂ්ටාචාර දෙකක් තිබිලා තියෙනවා. එකක් ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය අවුරුදු 30000කට 40000කට ඉස්සර වෙලා ඊටත් එකක් ඉස්සරහින් තිබිලා තියෙනවා. ඒ දවස්වල ඒ මිනිස්සුયો කරපු නිර්මාණවල තියෙන නටබුන් හිතා ගන්නවත් බැ අද තියෙන උත්ෘත් තාක්ෂණයට. ඒ ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට කියලා කියන්නේ මේ මිනිස්සු අන්තිමට දැනුම ප්‍රිස්මගතකරනද ස්පටිකකරන දැනගන්න තිබෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ පුස්තකාලවල තිබිලා තියෙන්නේ දැනුම ස්පටික කරලා මේ පොත්වලවත් කතා බත මොකක්වත් නැහැ. එවැනි පුස්තකාලයක් තාම තියෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා ඒ ඇට්ලැන්ටික් සාගරයේ ඒ උඩින් යනකොට ආසියාන්තරාවේ තාම තියෙනලු නොගැඹුරුමුදී ඒ නටබු. ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට බාධා කරන අමනුෂ්‍ය වගේ જાති ඉඳලා තිනවා මේ මිනිස්සු කොහොම යුද්ධෙන් දිනලා තියෙන්නේ චිත්ත ශක්තිය. මේ මිනිසුන්ට ගාව ඒ ධ්‍යාන ශක්තිය තියෙන නිසා අසවල් ශේෂ සීමාවෙන් අපට අමනුෂ්‍ය බලවේගයක් එනවා නම් යාට තියෙන්නේ චිත්ත ශක්තියවල ඒක අරසා කරන එක විතරයි. පහුවෙනට වෙච්ච මොකද්ද ප්‍රශ්නයක් නිසා ඒගොල්ලගේ චිත්ත ශක්තිය අතුරනට පස්සේ අර අමනුෂ්‍යයන් වාගේ නොතුණු ජනතාවයිලක විනාශමයි කියන එක තමයි සාමාන්‍ය කියන ඒ ඇට්ලාන්ටික් පිලිබඳ කතාව. ඊටත් ඉස්සෙල්ලා තව එකක් තිබිලා තියෙනවා දැනටත් තියෙන්නේ ඒ තුන්වෙනි වේව් එක. දැනටත් ඒකෙත් ඒ විද්‍යානුකූල ශේෂ්ටි අන්තිම ඉහළ ඉන්න කට්ටිය හොඳටම දන්නවා ගමන යන්නේ අන්ධකාරේ. ඒ කාන්තේම නරකට යන්නේ. නමුත් මොනම තාලකින්වත් මේක නතර කරන්නවත් පිළිගන්නවත් තුන්වෙනි ලෝකෙට කියන්නවත් බැරි තරම් ලැජ්ජනීය තුච්ච නිඳිත තත්ත්වයකට විද්‍යාපත් කරන්නේ. ඒක නිසා විද්‍යා ශාස්ත්‍රය යන කෙනෙකුට ඉහළම මට්ටමින් යනකොට බලනකොට තේරෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තෘෂ්ණාව ඉස්සර වෙලා ගියොත් ඒ මිනිස්යාට ලැබෙන ලාභය සත්කාරය සම්මාන සිලෝකේ බුදුරජාණන් සපින්නන්නේ තච්චසාරංව තං පලං. උණ ගහක මල් පිපුණයි කියලා කියන්නේ උණ ගහ විනාශයි. කිසිල් ගහක මල් පිපුණයි කියලා කියන්නේ විනාශයි. ඒ උණගහට බුදුහාමරෝ දීපු නම තමයි තචසාර. තච කියලා කියන්නේ පොත්තට, හැමට. උණගහේ හයිය තියෙන්නේ අරට තියෙන්නේ හැම මේද පුස් බම්බුව කියලා කියන්නේ. ඒ නිසා මේ කියාපාන මිනිස්සු ගාව තියෙන මේ තෘෂ්ණාව සහ පරේෂණ නිසා, ලාභ නිසා, ඒ හැම දෙකින්ම ලැබෙන හැම ලාභයකින් මේ මිනිස්සු විනාශයටපත් වෙනවා. උණ වර්ගයේ තියෙන ඕනම ගහක මනල හදාගත්තයි කියලා කියන්නේ ගහ විනාශය. ඒක නිසා අසත්පුරුෂයාට ලැබෙන ලාභය ඒ පුත්‍රයාගේ විනාශය පිණිස හේතු වෙනවා කියන එකට මේ බුද්ධ ශාසනයෙන් අම්පිච්ච ප්‍රධානම නිදර්ශනය තමයි දේවදත්ත. දේවදත්ත කියලා කියන්නේ අරූප ධ්‍යාන දක්වාම ගිහිල්ලා ඒ මඟින් වැස ඇති කරන්න පුළුවන්, සුලිසුලන් ඇති කරන්න පුළුවන් තරමට අවිඥා දියුණු කරලා තාමත් බැරි වුණා ඒ අවිද්‍යාව පැත්තෙන් එහෙම නැත්නම් තියෙන තණ්හාමාන දිට්ටි පැත්තෙන් මේකේ තියෙන භයානකම තේරුම් ගන්න. ඒ නිසා අජාසත් රජුව හම්බ වෙලා අජාසත් රජුවන්ට පෙන්නලමවල පෙන්නවා, ඕම් බලපන් මට ඕන සුළුසුණුකක් ඇති කරන්න. ඕම් බලපන් මට පුළුවන් නම් භූමිකම්පාවක් ඇති කරන්න පුළුවන් කියලා. ඉතින් රජුව බොහොම ඒකට කලබල වෙන ඉති අහන දෙයක් නැහැ නේ. රජුව කියන්නේ අමනියෝනේ. ඩකතිරෝනේ. කිසිම කෙනෙකුට බෑ එහෙම නැති දෙයක් කරන්න. එකෙන් සයි පුත්‍රයන්ස් කියන්නේ අනී මේ රාජ්‍ය රෝ ධර්මික වේවා කියලා බුදුහාමුදුරුව පතන්නේ ඒකයි. රජ කෙනෙකුට වෙන්න තියෙන එකම දේ තමයි අනී ධම්මෝ රාජ්‍ය රෝ ධර්මික වෙන්නේ කියලා. ඒ ඇත්තටම කියනවා ඉතින්ද යහන ගන්න ඊමනස හොඳයි තමයි. ඕතුන්න දාපු ගමන් නාසයි. ඊට පස්සේ ඕනම දෙනෙක් දෙනක් කරනවා. මම ඔය පැවිදිින් ඉස්සලා මට මතකයි. බලංගොඩ ආනන්ද මහත්මයා හඳුරම් වෙන්නේ කී වෙලාවේදී කිව්වා මේ 2012 කියලා නෙමෙයි කිව්වේ ඒක 1993 කියලා කිව්වේ. මෙන්න මේ පෙරලිකාර යුගයක් එනවා. ඒ යුගයේදී මේ දන්නවයි කියන සල්ලි තියෙන මිනිස්සු පුල්ලුවන් තරම් අමන වැඩ කරනවා. කරන්න දෙයක් නැහැ. ඒක නිසා ලෝකයේ සම්පූර්ණ ඔය උත්තර ධ්‍රුවයේ දක්ෂිණ ධ්‍රුවයේ අයිස් කැප් එක දිය වෙලා ලෝකයේ සමබරතාවය වෙනස් වෙලා ලෝකයේ කක්ෂෙන් පණිනවා. ඒකට මහා විශාල ජල ගැලුම් භූමිකම්ප ඇති වෙනවා. ඒකදී මේ ජනගහනයේ 1/3ක්ම මැරෙනවා. ඒ මැරුණාට පස්සේ ඉතුරු වෙන ජනතාව විතරයි තේරුම් අරගන්නේ මේ තණ්හාවාරා මේ පරිේශනාරා කරන්න දෙයක් නැහැ. මේ ස්වභාව ධර්මය යන්නේ වෙනම මේ ඉතුරු නියමෙට. ඒක නිසා ඒ ශාන්ති කිව්වා මේ කතාව මට එතන වෙලාව මතක් කරන්න කොහොමයි කියලා. ඒ ශාන්ති කිව්වා මේ ඉතුරු ඒන විනාශයෙන් රැකෙන්නේ මෙන්න මේ ගුණ තුනක් තියෙන මනුස්සය විතරයි. එක කිසිම බේතක් පාවිච්චි කරන්නේ නැතුව ආහාරයෙන් පමණ ශරීරය නඩත්තු කරගන්න සෞඛ්‍ය සම්පන්න කරගන්න දන්න මිනිහා බේරේ කිව්වා. බෙහෙත් පරීක්ෂා කරන පාවිච්චි කරන කට්ටිය බෙහෙතෙන්ම නැහිනවා. ඒ කියන්නේ බෙහෙත් වලින් තියෙන ඔය සයිඩ් ඉෆෙක්ට්ස් ආෆ්ටර් ඉෆෙක්ට්ස් නිසා දැන් ඒක හොඳටම දන්නවා. යෙට්‍රොජෙනික් ඉෆෙක්ට් එක නිසා මරණ සංඛ්‍යාව දිස්පිතාලක වැඩි විෂ බීජෙන් යනවට වැඩි. දෙක කිව්වා කිසිම අන්තරයක් උපකරණයක් මොකොත් නැතුව පහින් ගිහලා තමයි අතින් පහින් වැඩ කරගන්න පුළුවන් මිනිහා ඉතුරු වෙනවා. ආයුධ උපකරණ ගැන බලාපොරොත්තු වෙච්ච මනුස්සය ඒකෙම නැහැ. ආයුධ කියලා කියන්නේ මේ උපකරණ දෙන්නේ කිසිම දෙයක් බෑ. ඒ වගේම තුන්වෙනි එකක් කිව්වා තමන් ඉතිරි පිට අම්මෝ අසාධාර්ණ්‍ය සිද්ධ වෙද්දී සම්පූර්ණ නොවිය යුත්තක්දී කට වහගෙන ඉන්න මිනිහා බේරෙනවා අත දාව මනුස්සයයි වෙන්නේ. මෙන්න මේ කාරණා තුන තියාගත්ත මිනිස්සු ටිකක් ඉච්චනවා කියන්නේ. මං මේ වෙලාවේ කිව්වා ස්වාමීන් වහන්සේ මම ඇවිල්ලා නිකන් අමු ගියා. ගොරකයා. මට මෙව කියලා ඇති වැඩේ මොකක්ද? ඔබ වහන්සේ ගිහිල්ලා ජනාධිපතිට කියයි. ඔබ වහන්සේ ගිහිල්ලා ඇමරිකාවේ ජනාධිපතිට ඔබ වහන්සේ දන්න කියන කේ. ඔබ වහන්සේලා තමයි රාජ්‍ය නායක අවසන් අපි කවුද? මම ස්තුතිවන්තයි මම දන උදුනා ඊට පස්සේ කව මහත්යෝ මහත්යන ඔබ අහගෙන ඉන්නවත් වෙලා තියෙනවා කිව්වා රජවරුන්ට අහන්නවත් වෙලාවක් නැහැ කිව්වා වැඩ කිව්වා. ඉතින් එහෙම මිනිසුකට අර සුළුසුනක් මවල පෙන්නවා කියුවාට පස්සේ ආන්න දැන්නේ අචර මොකද කිව්වේ අසජ රජුරෝ සෝවානිලා අහිරෝ තමන්ගේ තාත්තා මැරුවා බිම්බිසාර රජු දේවදත්ත කිව්වේ මොකද මම බුදුන් මරලා බුදු වෙනවා මට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න ඊට පස්සේ තමයි ඔය නාලගිරිය අත අරගෙන දුනු වායය අරගෙන මේ කටේට කිඩිසි බුදුයන් කිව්වා මේ මනසට හම්බෙච්චේ සීලක ඉඳලා නැතුව කරන්න බෑනේ ධ්‍යාන ලැබලා තියෙනවානේ ඒ ඔක්කොමත් කරලා මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැති නිසා යා ලැබුණු සෑම ලාභයක්ම අන්තිමට බුදු මම බුදුන් මරලා බුදු වෙන කියන ධර්මයටම මොඩෝ ඒක නිසා මේ තණ්හාවෙන් කරන පරිේශන ලාභ නොලබනව නෙවෙයි ලාභ ලබනවා අන්නේ ලාභයට පස්සේ මේ මිනිස්යායේ ලැබිච්ච ලාභය අනුව විනිශ්චයකටපත් වෙනවා මේක මමයි කෙරුවේ මගේ මේ දේවල් කියලා යාට මතක නැති වෙනවා මේ විශාල තව බඩගින්න ඉන්න පිරිසක් ඉන්නේ විශාල තව මේකට අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා කියන මතකයතු අර විනිශ්චය හරහා ඉතින් චන්තරාගයක් ඇති කරන අර දැඩි ජී අල්ලගෙන බදාගෙන අරසව ඇති කරන මේ රණ්ඩෝ යනකොට දානියත් වෙන මිනිස්සෙක් හරහා සීලයක් රකින මිනිස්සෙක් හරහා සමාජයට යන කොච්චර වටිනා කම්පන වේග තියනවාද කියලා බලන්න. කිසිම නෑදෑකමක් නැති නන්නාඳුන කෙනෙකුට සම්මලන් ළඟ තියෙන උතුම් කොටසක් කියලා දීලා දානයක් වශයෙන් දෙනවා කිව්වට පස්සේ ඒ තණ්හාව අනිත් පැත්ත නෙමෙයි. මේ මානසිකයෙන් නිකුත් වෙන මේ තරංග වේගයත් අර තණ්හාවෙන් බදාගෙන පරිේශන කරලා කුටි කඩාගෙන අරසාවට තඟරන මේ අමන වැඩ පිළිවෙලත් එක බලනකොට බුදුහාමුදුර අපිට මේ දීලා තියෙන ක්‍රමේ අඩුම ගන්න දාන දෙන මිනිස්සුන්ට එතන සීලේදි මම සතෙක් මරන්නේ නැහැ, වරකමක් කරන්නේ නැහැ, කාමීත්‍ය කරාචාරය කරන්නේ නැහැ, බොරු කියලා කියන්නේ නැහැ කියලා තමා විසින් ඉල්ලගෙන මේ සීලේ රකින්න මිනිස්සයාගෙන් සමාජයට යන තරංගයක් එහෙම නැත්නම් මේ දඬු මුගුරු අරගෙන කලහ විවාද කරමින් තමන් මේ අසාධාරණ උපයාගත් වස්තුව රකින්න කරන මේ යුද්ධත් එක්ක බලනකොට ඒ සීල් රකින්න මිනිස්සයා තුළ තියෙන වටිනාකම එකෙම සමාධි භාවනාවක් කරන ප්‍රඥා භාවනාවක් කරන කෙනෙක් තුළ ඒ සඳහා තියෙන වටිනාකම කියලා බලනකොට අපිට මේක කවදාකවත් හිතන්න එපා මේ ලෝක ජනතාවට මේක කියලා දෙන්න පුළුවන් කියලා. කොහොමදක්වත් බෑ. ඒක වෙන්නේ අඩු ගානේ ලෝක ජනතාව අඩුම ගානේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් ඇති වෙනවනම් එහෙම කවුරු හරි හිතනවා ඒක කඩාවත් හේතු කරුණු නැහැ. අඩු ගානේ කළ දේ ඵලඵල දේ කියලා තේරුම් ගන්නෙ ලෝකෙන් සුළුතරේ කියන එක ලිඛිතයි. ඒ සුළුතරේ අබුද්ධෝත්පද කාලෙත් තියෙනවා. ඒ මැත්තේ ඉඳගෙන යම් කෙනෙක් සමත සමාධියක් ප්‍රසන්න සමාධියක් වඩිනවායි කිය වඩනවායි කියන එක ඒක ඉතාමත්ම කලකට. එම වඩන මේ පිරිස දන්නවා එම සමත සමාධිය විපස්සන සමාධිය වැඩුව මාර්ග ඥානය ඵල ඥානයක් ලබනවා කියන්නේ කොච්චර දුර්ලභද කොච්චර උතුම්ද කොච්චර ගැඹිරද කිය. නමුත් මේ ඒ නිසා ඒක අමාරු නිසා අපි පුරුද්දට ගඟේ යන තාලෙට තණ්හාවට වැටිලා ඔය කියන පරිේශන වලට ගිහිල්ලා ඔය කියන ලාභ ලබලා ඔය විනිච්ඡ දිගේ ගිහිල්ලා අන්තිමට අපකරා අරතනම් හිතා ගන්න බැරි ද්වේෂයනකොට දා ගන්න බැරි ලෝභයනකොට අපිට සාධාරණ යුක්තියක් නැහැ. ඇයි මට තරහවෙ කියලා කියන්නේ? ඇයි මට ලෝභය ආවෙ කියලා කියන්නේ? මොකද අපි වැඩපිළිවෙල ආර්ය වෙන්න පුළුවන් අනාර්ය වෙන්න. ආර්ය වැඩපිළිවෙල නම් අපි ඇතුළටයි හොයන්න පටන් අරගන්නේ. අනාර්ය වැඩපිළිවෙල බාහිරට හොයන්න පටන් අරගන්නේ නිසා ඒ ඇතුළත හොයන ආර්ය පරිශ්‍රණය කරන මිනිස්සුන් අපි යෝගාවචරයි කියලා කියනවා. එහෙම නැත්නම් Brahmachari ජීවිතයක් ගත කරනවායි කියලා කියනවා. නැත්නම් අනගාരികයි කියලා කියනවා. එහෙම නැතුව බාහිරය කරන කටයුතු විතර ලෝකායත දැනුම කියලා කියනවා. අනාර්ය පරිශ්‍රණයක් කරන්න කියලා කියනවා. දැන හෝන දැන වැටෙන්නේ අර වගේ අමාරු තැනක. ඉතින් ඒක නිසා මේ විග්‍රහය මං හිතන්නේ දුක නිමණ්ඩ සුත්තමේ ඥාන වශයෙන් උදව් කරයි. අහගෙන තමයි තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයක් වෙනවද නැද්ද කියලා. ඒ වගේම මේ බාහිර ලෝකයේ ඕන තරම් ආර්ය පරිශන කරන ඇත්ත අපිට දකින්න පුළුවන්. අනාර්ය පරිශන කරන අය දකින්න පුළුවන්. Tamante e anu galapala adina vaswada chinta me wase labanna puluwan. ඊට පස්සේ භාවනා කරන කෙනාට නම් මේ මූල කර්මස්ථානට හිත දාලා සීලක පිහිටලා ඒක හොඳට භාවනා කරන යනකොට යම් වෙලාවක අඩු ගානේ ඒ නිරාමිෂ සුඛයක් හරි ලැබුණොත් ඒ මොනතර තේරෙන පටන් අර ගන්න මේ රූප ලෝකේ වර්ණ රූප දකිමින් ඇහි සැප හොයන ශබ්ද ලෝකේ ශබ්ද අහමින් කනේ සැප විඳින නාසයේ දිවේ කයේ සැප විඳින කාලෙක සැප විඳින චිත්තක්ෂණයක කවදාකවත්ම ධ්‍යාන සුඛයකට යන්න පුළා වේවි කවදාකවත් බෑ. ඇහ කන දිව නාසය කය මන කියන මේ ඒ විඥානේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියනකම් මොනම හේතුවක් නිසාවත් නිර්ආමිෂ සුඛයකට යන්න බෑ. ඒ නිසා ආමිෂ සුඛයේම උපදලා ආමිෂ සුඛයේම ගත කරලා ආමිෂ සුඛයේම මැරලා යන්න ආමිෂ සුඛයේ වග බලා ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක කියාදීනව දැකලා මේ ලෝකේ එකම මේ නිර්ආමිෂ සුඛය විඳින්න පුළුවන් එකම සතා මනුෂ්‍යය විතරයි. මට මේ වටිනා මනුෂ්‍යත් භාවය ලැබුණා. ඒ ලැබිච්ච මනුෂ්‍යත් භාවය මම අර ආමිෂයෙන් පටන් ගන්න ආමිෂයෙන් ඇති වෙලා ආමිෂයෙන් මැරලා යන කෙනෙක් වෙනවද නැත්නම් නිර්ආමිෂයට යනවද කියලා කල්පනා කරන කතරගු දෙයක් කරලා ලැබිච්ච කෙනාට තේරෙනවා ඒ වගේ භාවනාවකින් සමතෙන් හෝ විපස්සනාවෙන් ලැබෙන ශාන්තියේදී ඒ පිරිච්ච ගතිය, ඒ සම්පත්‍ති කර ගතිය, ඒ සංතෘප්ති කර ගතිය කදාකවත් ආමිෂ සුඛයට සමාන කරන්න බෑ. ඒ නිසා ඒ ආමිෂ සුඛයේ සඳහා අපි දවසේ මෙච්චර වෙලා ගත කරනවා, මේ නිර්ආමිෂ සුඛයේ තමයි අපි මෙච්චර ගත කරනවා කියලා තමන්ගේ කාලසටහන දිහා බැලුවොත් ලැජ්ජිතයි. මොදි තරම් අපි පුදුමාකාර කාලයක් මේ කාමීස් කාමක දේවල් සඳහා ආමිෂයේ සඳහා ගත කරා. නමුත් අපි මෙතෙක් 100%ක්ම ගත කරපේකනේ. දැන් මේක තේරුණාට පස්සේ ඒ කෙනාට තේරෙනවා නම් මේ නිර්ආමිෂ සුඛය හරහා මේ කය හිත දෙකේ පුදුමාකාර සුවසේවාවක් කියන සම් තමන්න තමන් ආදරය කරනවා නම් කරුණා කරනවා නම් මෛත්‍රී කරනවා නම් අත් සිද්ධිය සලකනවා නම් තමන් මේ ඇතුළත විවේකයේ ඇතුළත හුදකලාව තෝරා ගන්න කටයුතු කරන්න ගියාම තණ්හා පිටු දකින්න වෙනවා. තණ්හා පිටු දැකීම සඳහා අපිට හිතන තරම් ඒක පහරෙන් එක රයින් එක බණින් කටයුතු වෙන්නේ ටික 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 තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. මේකට හේතුව තණ්හාවයි. ඒක ලෝභ මාර්ගෙන් හෝ ද්වේෂ මාර්ගෙන් අපිට දුක සලසනවා. ඒ නිසා මේ ලෝභය දුරු කිරීම සඳහා අනවශේෂ විරාගයක් සඳහා ඒ කටයුතු කරන පටන් අර ගන්නකොට ඒ කෙනාට මේ නිරාමිෂ සුඛය ලැබිලා නැත්තම් හරිම අමාරුයි මම මේ මොකද්ද කරන්නේ කියලා දැනගන්න ඉදිරියට යන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට යාන්ත්‍රමන්ට හරියේ නිරාමිෂ සුඛය ලැබුණා නම් ඒ කෙනාට අර නොලැබිච්ච කෙනාට වැඩිය ධෛර්යයක් තියෙනවා. ක්‍රමසාවිද්ධි තියෙනවා. දියුණු කරන යනකොට ඒකෙත් ඒ නිරාමිෂ සුඛයේ තියෙන ආදීනව දැකලා ඒක කියන්නේ හැමත සුඛයේ ඊට පස්සේ මේ විපස්සනා සුඛයට යනකොට තමයි මේ බුදුචාන් වහන්සේ මේ දේවා විස්තර සහිතව දේශනා කරපු එකේ සමීකරණේ නැත්නම් තිරේ පිටිපස්සේ වැඩ කරන වැඩ කැලල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් ගන්නකොට ඒ මේ සා ලස්සන්න මේක දේශනා කළා කියති මේ මුළු ලෝකයාම මේ කාමයට දාස වෙලා කාමයට නතු වෙලා කාමරාජිනීගේ කාමරාජ්‍යයේ බැල මෙහෙවරකම් කරන දකින්නකොට අනේ මමත් මෙතනේ හිටියේ දැන් ඩිංගිත්තක් හරි මට මේක දකින්න හම් වෙනවායි කියලා ඒ කෙනාට මේ පෙත දැනට මේ පෙන්නන පෙත හරහා පෙන්න පටන් ගන්නවා අපකරා යම් කිසි විදියකට රාගයක් ද්වේෂයක් හෝ එහෙම නැත්නම් දඬුවමක් පීඩාවක් නිග්‍රහාවක් මොනවා හරි ලැබෙනවා බාහිරේ කවුරු හරි මේක කෙරුවා මේකට බලපාන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිසයා කියන්නේ යෑමෙන් අපි අනාරේ වෙ. අනාරේ පරිශනයක් කිරුව වෙන නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ මේ දැන හෝ නොදැන වෙච්ච දෙයක්. නමුත් ඒවා හේතුකෝ වෙලක් නැහැ. හරියට සම්මේ අනුපාතයට පිට ගිහිලා වෙලක් නැහැ. ඒක නිසා මේකෙන් තේරුම් අරගෙන පටිච්චසමුප්පාදේ වෙනත් තමයි හේතු කාරණා ධර්ම පිළිගන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට බුදුජානනාංශ කිරී ධර්ම කිරී සංඝයා කිරී පුතුමාකාර ගෞරවයක් ඇති වෙන පටන් අර ගන්නවා. ඒ මොකද මේක දැනගෙන කරනකොට උනත් එච්චර ලේසි නෑ. කරගෙන යනකොට ඒක පවත්වාගෙන යනකොට පොඩිත්තක් හරි ගමන්නේ තමන්ට අත්දැකීමක් ලබන්න නම් පුතුමාකාර එකලසක් පුතුමාකාර ගුණයක් ඇති වෙන්න ඊට පස්සේ තමයි Tamanට මේ ධර්ම කොටසවල තියෙන ගැඹුරු තේරෙන පටන් ගන්න. ඒ නිසා යෝග ජීවිතයට බැහැගෙන නැතු ඒකන හිතම හිත යොදාගත්ත නැති කෙනෙකුට මේ වගේ දෙයක් කිව්වට ඒකනට හරි අමාරුයි මේකේ අඟකොනපත් ලියාගන්න. ඒ නිසා බුදුජාන් වහන්සේ වෙනි කරන අයගේ ඒ භාවනා කළත් භාවනා ක්‍රමයේ හරි ගියත් තමන්ට මේ පරණ කරපු දේවල් වල තියෙන ආධිනව කොටස් දැක් ගන්න පුළුවන්. ඒ ආධිනව කොටස් දකින්කොට ඒ කාටවත් හේතු කරන්න යන්නත් එපා. කපු යද්දෙක් ගන්න අඬන්න යන්නත් එපා. ඒකට අදාළ හේතු තියෙනවා. අන්නේ අදාළ හේතු මේ වගේ සූත්‍ර දිහා බලනකොට පේනවා. මේවා විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරපු දේවල් වැටහෙන්නේ තමන් අර නිකන් අහලා නැත කරාට නෙවෙයි. හිතලා නැත කරන්නේ භාවනා කරලා නැත කරාට පස්සේ. ඒ නිසා මේ තණ්හාව හැමදාම ආසාවට බැඳීමකට පමණක් නෙවෙයි ද්වේෂයටත් හේතු වෙනවා. ඒ නිසා එවැනි දුක් දෙන මේ තණ්හාවක් ඇති නොවීමට එනේන වේදනාවක් පාසා තමන් සිඳින හැම වින්දනයක් පාසා මොන විදියට වැඩ කරන්න ඕනෑද කියන එක භාවනා කරලා පස්සේ උනත් කෙනෙක් ප්‍රශ්නෙකට අහන්න පුළුවන්. මොකද්ද ඒ සඳහා අපි පැවති යුතු ආකාරයේ එවතුම් කොහොමද කියලා ඒකට සියල්ලක කාම ලෝකයෙන් වෙන් වෙලා කාමේ නැත්තනකට යෑම කියන එක නෙවෙයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ਸਰුවචන්සේ සඳහන් කරන්නේ. ਸਰුවචන්සේ සඳහන් කරන්නේ හේතු සහිතවයි සිද්ධ වෙන්නේ මේ දැන් ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කරන වැඩ ටිකම කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා සාරත්ත්‍ චිත්ත විරත්ත්‍ චිත්ත කියලා. ඊුව පිළිබඳ ඇලීගෙන බැඳීගෙන ගාගෙන කරගෙන මේකත් තියෙනවා. ඒවනේකින් දුරස්ත වෙලා වැඩේ කරන්න පුළුවන්. එකෙනා අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් විදුලි වැඩ කරන කෙනෙක් අපිට රබර් ග්ලව් එකක් දාගෙන කරනවා කරන්ට් එක වදින්නේ නැහැ. අන්න ඒ වගේ විරත් චිත්තින් කරනවායි සාරත් චිත්තින් කරනවායි කියන එක ගෙදවල දොරවල් ගියාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ එකම උපමානයයි එකම ක්‍රියාවලිය එකම ආරක්ෂක විදිය. ඉතින් අපි සාරත්ත හිතයි විරත්ත හිතයි කියන එක අපි මේ දවස් ටික දිහා හරහා ලැබපු අත්දැකීමෙන් විස්තර කළොත් අපි භාවනා කරලා හොඳට හිත විවේක වෙලා එහෙම නැත්නම් නිස්සද්ද වෙලා විස්රාම වෙලා උදේකලා වෙලා ඉන්නවා කියලා හිතමු. ඒ ඉන්න වෙලාවෙදී ඒක නට ටික දවසක් යනකොට මේක පුරුදු කරන දේන ඕනනම් බාහිර සද්ද තියෙනවා. වේදනක් තියෙන හිතවිලි තියෙන ඒ හිතවිලි වේදනා සද්ද සමහරව ප්‍රිය උපදවනවා සමහරව බොහෝ විට අප්‍රිය උපදවනවා. ඉතින් මේ අප්‍රිය උපදවන දේවල් පිළිබඳ ගැටුමකට ගියොත් ඉමනතේව නොවේවා කියන හැඟුම් පහල කරන්න ගියොත් අර තමයි උපයාගත් විවේකී උපයාගත් උදකලාව ඒ වැරදි ද්වේෂේ නිසාම නැද්ද කින්නපතක් කියන ද්වේෂේ නිසා මේකෙන් නැතිලා යනවා. එහෙම නැත්නම් තමන් ඒකට ආස කරන්න ගියත් තමන් අර උපයාගත් විවේකී නැති වෙනවා. නමුත් මේ උපයාගත් විවේකී ඉන්න ගමන්ම ඒ සද්ද විරත්ත හිතක යුද්ධව අහගෙන හිටියට ඒ පේන චිත්ත රූප විරත්ත චිත්තකින් යුතුව බලාන හිටියට මේ කයට දැනෙන වේදනා විරත්ත චිත්තකින් ඉඳන වින්දට අර විවේකී බාධා වෙන්නේ නැහැ. ඒක අත්දකපු කෙනාට තේරුම් ගන්න පුළුවන් ඒ සත්‍ය, ඒ වේදනාව, ඒ හිතවිල්ල කුක්ක දැම්මට මෙහෙන් කුක්ක වැටුනේ නැත්නම් පිළිදෙන්නේ නැහැ. හදාගත්ත චිත්ත tattve ඒකයි බුදු දඥාන්සේ පෙන්වන්නේ. ඒක අර කටුකුරුද්ද ඥානන්ද සාංශ පෙන්වන්නේ තින්කර මහණ මැතිමේ මහණකොට නූල් ඉදිකට දිගේ පල්ලයට යන නූල යටින් බොබින් එකේ කොක්ක වැටුනේ නැත්තම් මැස්ම වැටෙන්නේ නැහැ. ඉතින් බොබින් එකේ නූල් ඉවර තියෙද්දි මහණකොට පේනවා මැහෙනවා වගේ. නමුත් ඉලි බලනකොට අහුවෙලා නැහැ. අර භාවනා කරනකොට අපිට අර තාවකාලික හම්බෙන තත්ත්වෙදී උඩින් කොක්ක වදිනවා. ඉදිකට පාර වදිනවා. නමුත් අපි බොබින් එකේ නූල් ඉවරයි. එතන යටින් කොක්ක වැටෙන්නේ ඒ නිසා මැස්මක් වෙන්නේ. එතකොට පේනවා ක්‍රියාවලියේ 100%ක්ම වෙනවා. සාමාන්‍ය කාමෝගී කෙනෙක්ගේ වෙන වගේ වෙනවා. නමුත් මේ මනුස්සයා අර්ථයෙන් කර්ම රැස් කරගන්නේ නැහැ. අල්සෙන් චේතනා පාල කරගන්නේ නැහැ. අර්ථවත් තියෙනවා. යෝගයෙන් සක්මන් කර කර යනවා. සක්මන් කරන ගිල්ල සක්මන් කෙලවට යනකොට මේ මනුස්සයා ඒ සක්මන් කර පියවර දෙකක් පියවර 20ක් කරගෙන තව සමාධිය කියන්නේ. එහෙමද අපි සත්‍ය කියනවා කියලා. ඉතින් ආ දන්නෝ කෙලවට ගිල්ල හැරන වෙලාවේදී හිත කලකොලොප්පන් වෙනවා, රූප වලට තුනවා, සත්ව වලට තුනවා, ඉතිවිලි එන්ඩීඩී තියෙනවා. මේක සංදිස්ථාන නිසා, විචිත්‍ර නිසා අර ගෙනිච්ච සත්‍ය කඩා ගන්න බෑ කියලා ආධුනිකයා සත්‍ය හයිය නැති කෙනා පශ්චාත්තාපයටපත් වෙනවා. නමුත් සර්වඥාන්සේ මේක දීලා තියෙන්නේ මේ සතිය එතෙන් දෙනකන් අර හැල්මේ යනකොට ඇති කරගත්ත සතිය. හැරෙන වෙලාවේදී පේන රූප පෙනෙද්දි ශබ්ද හෙද්දිත් කය වේදනා වෙනස්සලා තියෙද්දි පවත්වාගෙන යන්න පුළුවන් නම් එයා ඉතින් ලෑස්ති වෙලා යන්න ඕනේ. විරත් හිතකින් යුක්තව මේ පේන දේවල් දිහා බලන්න, විරත් හිතකින් යුක්තව මේ ඇහෙන ශබ්ද දිහා බලන දැනගන්න, කයට දැනෙන මේ වේදනා විරත් හිතකින් බැලුවනම් තමයි දවසක තීරේ යනකොට ගෙනිච්ච සතිය ඒ ලෑස්ති වෙලා ගියොත් හරිලා එනකොටත් ගේන්න පුළුවන්. ඉරියාපතේ සංධියකදී වෙනස් වුණාට ඒ සංධිය වෙනස් කරන වෙලාවේදී ශබ්දෝලින් ඇවිල්ලා අපිට කොලකොලොප්පම් කරාට, වේදන ඇවිල්ලා කලකොලොප්පම් කරාට, රූප කලකොලොප්පම් කරාට විරත් හේතකින් ලෑත් හේතකින් ගියාන ඒ රූප දින බව දන්නව නම් කෙලස ගන්න නැතුව අති හලා ගන්න නැතුව එන්න පුළුවන්. ඒකට ත්‍රිපිටකේ සඳහන් කරලා තියෙන නිදර්ශනයක් කිව්වොත් එහෙම නගර ශෝභනියක් ජනපද කල්යාණියක් ඇවිල්ලා ඒ නගරයේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පවත්වන හොඳට බීලා නටන සින්දු කිය සංගීත භාණ්ඩ වාදනය කරන. ඉතින් එදින්දි සල්ලාලෝ ඇවිල්ලා ඒ සින්දුත් එක්ක නටනට සම්භෝගයක් පවත්වන. ඒ රජුරුවන්ගේ මේ මළුවේ නැත්තම් රාජාංගණයේ. එතකොට රජුරෝ ගාවට ගේනවා බරපතල රාජ්‍ය විරෝධී කටයුත්තක් කරපු සැක කටයුතු මිනිස්සේ මරණ දඬුවම් තීන්දුව කරන්නේ. නමුත් රජුරණ සැකයි. ඒ මිනිස්ස ඇත්තටම මේ රාජ්‍ය විරෝධී වැඩක් කරලා තියෙනවද මරණ දඬුවට තරම් දෙන්න ඕනේද නැද්ද කියලා. නමුත් සාක්කි හොඳටම කිට්ටු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම ඔබට අවස්ථාවක් දෙනවා. කොනේ නගර ශෝභනිය නටද්දී ඉස්සරහින් තල්ලාලෝ සින්දු කික නටද්දී උඹ ඔලුවට තෙල් කලයක් තියාගෙන ඇවිදින්න ඕනේ කඳුලක් හරි බිම හරන්න බෑ. උඹට රට පිට බලන්නත් බෑ, සංගීතයට නටන්නත් බෑ. උඹ ඔලුවට පෙත්ත කවල තෙල් පිරිච්ච කලයක් තියන කඳුලක් හරි අරවත් උඹ මරනවා. උඹට පුළුවන් නම් ඔය සෙනගහරා ඵලයන් කලයේ කඳුලක්වත් තෙල් හරලා නැතුව පිටිපස්සේ ගහලා කොහොමදක් වෙනවයි කියන්නේ. අන්න එහෙම වෙලාවට ඒ මනුස්සයා ඒ නටන සල්ලාලයන් අතරතු කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් හිතාගන්න. ඒත් ඒ මාසේ දන්නවා මේ මිනිස්සු නටන එකට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද හොඳම නගර ශෝභනිය නටන්නේ. ඒ මිනිස්සු හැප්පුණාට තෙල් කලේ හැලුනොත් මගේ බෙල්ල යන්නේ. දැන් නඩු කියලා ඉවරනකොට බෙල්ල ගිහිල්ලා. ඒ නිසා කොච්චර අරසව වෙනවද අන්නේ වගේ. ඒ සක්මණ කෙලවරට ගියාට පස්සේ විරත්ත හිතකින් යුක්තව මේ වෙලාවේදී අනන්තවත් රූප තියෙනවා, ශබ්ද තියෙනවා, සත්තු ඉන්නවා, කමනල්ලු ඉන්නවා, මල් තියෙනවා. මේවට හිත කඩා ගන්න සුමං කොහොමද හැසිරෙන්නේ කියලා. ලෑස්තිලා ගිය දවසටයි, ලෑස්තිලා නොගිය ගිය දවසටයි ඒ යෝගාවචරයාගේ ක්‍රියාකලාපේ සම්පූර්ණ දෙකක්. නිසා සක්මණේ අන්තිමට එන කරදර සියල්ලම ඊට වැඩිය පරපතල අභ්‍යාසයකට පෙරහුරුවක් පාටපත් වෙනවා. ඊට පස්සේ gedara thore කටයුතු කරද්දී අපි කරා අනන්ත ආරාධනය. අනන්ත ඉල්ලීම. අනන්ත හිත ඇතුලෙන් අරග කරපම් මේක කරපම් කියලා ගොඩාක් දේවල් එනවා. ඇත්තට මේක පාලනය කරගන්න බැරි තරම්. අඩු ගානේ වගේ 100ක් කීපයක් හරි අරගෙන මේ වැඩේදී මම මේ කටයුතු කරනක පිනක් වෙන්න පුළුවන්, පවක් වෙන්න පුළුවන්, අනුගේ ඉල්ලීමක් වෙනවා, මගේ ඉල්ලීමක් වෙනවා. මේ වැඩේ කරනකොට සෑහෙන දුරට හැකියතාක් දුරට මට මේක සතියෙන් කරන්න පුළුවන්ද කියලා ලෑස්ති වෙලා කරන්න පටන් අරගත්තොත් ඒ මනසට ලෑස්තිලා ගියේ නැති මනසෙක් විදියට ඒක තල කරනකොට ශක්මනක් කරලා පරියන්කේදී සාර්ථක වෙච්ච මනසෙකට ඒකදී දහසකුත් එකක් ක්‍රමශාවිති පහල කර ගන්න පුළුවන්. මෙතනදි මම යනවා. ඒක මට ගැළපෙන්නේ නැති එකක් වෙන්න පුළුවන්. නමුත් කාගද ඉල්ලීමට හරි මගේම වුණාකට හරි කමක් නැහැ. යනවා. මොකද ගිහිලා එද්දී ඒ හිත පෙරලා ගන්න තු වෙන්න පුළුවන්. ඉතින් හුඟව දැනක් හිතනවා නෑ නෑ එහෙම දේවල් එන එක මහා කාලකානිකම පෙර අකුසල කර්මයක්. ඒ නිසා මට මේවා නෑ විත් ඉන්නවනම් හොඳයි කියලා. නමුත් සර්වඥාණ ඉන්දිය භාවනා සූත්‍රයේදී එහෙම එකක් කියන්නේ නෑ. එතෙන් ගිහිල්ලත් එච්චර උග්‍ර තත්වයක් අරතේදී හිත බේරගෙන එන මිනිහට තමයි සර්වඥාණන්සේ කියන්නේ සත්‍ය හොඳයි කියලා. ඒකෙදී ඔය අම්පොත් දෙකක් කියලා තියෙනවා දෙකම නව කතා. ඒකෙදී එක තැනක ඔය නීචේ කියන එක කනාලා ඉලලා තියෙනවා චරතුත්‍ර කියලා හිටපු පරිශියාගම ඇති කරපු නායකයා පිළිබඳ කතාවලක ඒක ඇත්තටම ඒ චරිතයට පණ බෝලා අදහසක් දෙන්න ලියපු කතාවක්. තාමත්ම මේ සාය ලෝක සාහිත්‍යයට පත්‍ච පොතක්. තස්පේක් චරතුත්‍ර කියලා ලියලා තියෙනවා. ඒ චරතුත්‍ර කියලා කියන්නේ පරිශියාගමේ හිටපු ආගමික නායකයා හොඳම විවේකී කැමැති අපිනම අපේ ක්‍රමයේ හැටි රහතනාංශ කෙනෙක් කියලා. එයා කැලයක් උඩට ගිහිලා උස කන්දක් උඩ තමයි ජීවත් වෙන්නේ. හැම කෙනාම දන්නවා මේ කන්දේ සරසුස්සා ඉන්නවයි කියලා. එයා සාන්තුරෙක් බව දන්නවා. ඉති විචා මිනිස්සු හරි ආසයි ආව දැක ගන්න. නමුත් එයා මිනිස්සුන් කැමති නෑ. එහෙම ඉඳද්දී හොඳට හිත හදාගත්ත මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා එයා ළඟට යන්න. එimhe ඉන්නකොට සරසුස්සට කල්පනා වෙනවා මේ කැලේ මිනිස්සු හම්බෙන්නේ නැතුව කාම දර්ශන නැතුව, ද්වේෂ දර්ශන නැතුව මම මේ ගත කරන ජීවිතය ඒ පරිශනාවක් නෙවෙයි, අංග සම්පූර්ණ පරිහරණයක් නෙවෙයි. මට බැරිද මාළු මාකට් එකට ගිහිල්ලා ඒ කලබගෑනිය අස්සේ මේ සත්‍ය පාත්තන. සත්‍ය පාත්තන කියන එක මම දාපු එකක්. මේ හිත පාත්තන්නේ කියන්නේ. එතන ගාන මේක තර්ක කරනවා. දීටිස් නැගෙන ආශ්‍රයයට බහිනවා. මට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මට මේක ඉන්න පුළුවන් කියලා අන්තිමට තීන්දුව කරන මම යනවා මාළු මාකට්. කියලා යව වහිනවා පල්ලෙහාට. බයිනකොට එයා හොයාගෙන එන මේ ගරු කටයුතු මෙයාට සලකන මිනිස්සෙක් එයා හොයාගෙන උඩට යනවා. දැකපු ගමන් අඳුර ගන්නවා මේක වෙන්නේ කවුරක් අත්ත මේ සරතුස්ස වෙන්නේ නැති කියලා අහනවා බුදුමාද අපේ මේ අපි හොයන සාන්තුරයයි කියලා. ඉතින් කියනවා කවුද හොයන්නේ මේ? ඔව් මම තමයි. ඉතින් කියනවා අනේ මගේ ඇස් දෙක වින් කළා කියනවා. ඔබතුමා දැනගන්න කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා හම්බෙන්නේ නැතුව ගියයි කියලා. මම බොහොම හොඳයි. ඉතින් දැකපේ කොහොමයි තම තමන්ගේ වැඩක් බලා ගන්න කියලා කියනවා කියන මම මේ පල්ලෙහාට යනවා. ඔබතුමා පල්ලෙහාට යන්නේ නැහැ කියන එකයි අපි දැකලා තියෙන්නේ. කොහෙද යන්නේ? මම මාළු මාකට් එකට යනවා. අර මොනවද හිතා ගන්න බැහැ මේ මොකද වෙන්නේ කියලා. එයා හිතන්නේ ඉතින් මෙයා විවේකී තැනකට ඉන්න ඕනේ. මම සරතුස්ස කියලා කියන මමයි සරතුස්ස. මම මගේ මේ සතිය මගේ මේ සාන්තිකතිය තියනස් කියලා බලන්න මම යනවා උඩට ඔබ පල්ලෙහාම මේ වැඩිටි කියලා. ඒක හරිය ලස්සනට පෙන්වනවා එයා එදා යනකොට පොළ දවසක්. ඒ පොළේ ඉන්න මිනිස්සේ සත්ත පහකට මිනිස්සු ගණන් ගන්නෑ. ඒ මනසට කෙනෙහිලිකම් කරන ඔක්කොම කරද්දී මේ මනසයා ඒ වෙන හැම සිද්ධියක් හරහම මොන විදියකවත් හිත සලා ගන්න නැති වෙන විදියට යන කතා විස්තර කරලා සම්පූර්ණ පෙන්නන මෙන්න මේ මිනිස්සුයි අද ලෝකෙට ඕන කරන්නේ. අද ලෝකෙට ඕන කරන්නේ කියන්නේ බණ බහනා කරලා රින්ගගෙන පැත්තකටලා ඉන්න එක නෙවෙයි. තමන්ගේ යම් කිසි ප්‍රමාණයකට එනකන් ඒ ශක්ති දිනු කරනකන් අපි අර සමනලයා කෝසගත වෙන්නා වගේ කෝසගත වෙන්න ඕනේ. ඊට පස්සේ සමනලේ එළියට එන්න ඕනේ. සමනලයා පියාසලන අන්නේ විස්තර කරනකොට ඒ නීචේ විස්තර කරලා පෙන්නනවා මේ අපි කරගෙන යන වැඩ සඳහා බාධක කරදර එනකොට ඒක දිහා විරත්ත හිතකින් බලනවද සාරත්ත හිතකින්ද බලනවද කියන එක කාගවත් විනිශ්චය කරන්න කන්නේ එයා තමන් භාවනාවේ දියුණු කරගත්ත ප්‍රමාණය හැටියට තමයි කරන්නේ. ඒ නිසා ගෙදර දොර කටේ උඩට ගියාට පස්සේ හිතන්න එපා මේ ඔක්කොම වෙන දතුණු විදිහට නැතුව මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් වෙයි මට මේචල් කරන්න පුළුවන් වෙන්නේම නැහැ. නමුත් එකක් දෙකක් අරගෙන බලන්න මම සීයෙන් යුක්තව මේ කටයුතු කෙරුවොත් අපි කියන්නේ ලැහැත්ති හිතකින් මේක කෙරුවොත් සූදානම් සරින්න කියලා කෙරුවොත් මට බේර ගන්න පුළුවන් කියලා. එක තැනක තේරුම් අරගත්තොත් එක විනද කර ගන්න බැරි වැඩකදී තමන්ට ජාම බේර ගන්න පුළුවන් වුණොත් තමයි තේරෙන පටන් ගන්නවා මේ සිද්ධිය කරන්න තමන් තුළ තියෙන ප්‍රතිශක්ති වැඩි වෙනවා. ඒක නිසා අර මාළුකී පුත්‍ර සූත්‍රයේදී මේ මාළුකී පුත්‍ර බුදුජාණන් වහන්සේ කරපු විස්තරය නැවත පුනරුච්චාරණය කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු තාලට මට මේකයි වැටහෙන්නේ කියලා එයා කියනවා. රූපං දිස්වා සති මුත්තාපි නිමිත්තං මනදි කරෝති. සතිබන් දන්නේ නැති මනුස්සයා භාවනා නොකරන කෙනා, බණ නාහපු කෙනා, උපදේශ නැති කෙනා රූපය දකිනකොටම සතියේ නෙමෙයි බලන්නේ ප්‍රිය නිමිත්තක් මනසිකරණය කරනවා. අනේ ලස්සන රූපයක් මම දැක්කා, ප්‍රියමනාප රූපයක් දැක්කයි කියලා සාරත් චිත්තෝ වේදේති තංච අජෝස චිත්තති. ඒක ගැන සාරත් හිතෙන් බලලා ඒකට ගෙවදිනවා. මම විතරයි දැක්කේ, අරයා දැක්කේ බැරි වුණා මේ කියලා ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඒ මතින් ඒ මනුස්සයා ගත කරන චිත්තක්ෂේත්‍ර පාස රාගෙන් හෝ ద్వේෂෙන් තෙමිලා පෙඟිලා අප්‍රමාණ කුසල රාශියක් රැස් කරනවා. ඒ නිසා කවදාකවත් නිවන කිට්ටු කරන්න බෑ. මොකද ඒ වෙනුවට සතිය තියෙන උපදේශ සහිත විරත් හිත ඇති සූදානම් හරිදක් ඇති කෙනෙක්. එහෙම නැත්නම් ලෑස්ති වෙනස කියන කෙනෙකුට නසෝ රජ්‍යතු රූපේසු. එයා දන්නවා මම මේ ධක්මණේ කෙලවට ගියේ රූප පේනවා තමයි. නමුත් මම මේ රූප රංජනය කරන්නේ නැහැ. නැත්නම් රංජනය කරන්න වුණොත් මගේ සතිය කැඩෙනවා. ඒ නිසා රංජනය කරන මනසකින් නෙවෙයි. සෝ රාජ්‍යතු රූපේසු රූපං දිස්වා සත්පතිසතෝ. රූපේ දකිනකොටම දන්නවා මගේ හිත මම පවත් ගන්න ඕනේ කාය ප්‍රසාදේ, කාය විඥානේ දැන් ඔන්න හිත පැන්න චක්කු ප්‍රසාදයට, චක්කු විඥානයක් බවට පත් වුණා. මේකෙන් පේනවා මගේ සතිය හොඳ නෑ, මේකෙන් පේනවා මට මේක පාලනයක් නෑ කියලා. ඒ ඒ කයේ හිතේ පයේ පවත් ගන්න ඕනේ හිත ඇහැට පණින එකම යා කල්පනා කරගන්න මං ජීවිසගෙන ගියේ වැඩේට බාධායි. එஞ்சා රූපය පිළිබඳව මත් වෙලා ඒක පිළිබඳව වර්ණ සටහන් බලනවා වෙනුවට රූපං දිස්වා පතිස්සතු නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතු. ඒ ආකල්පේ නිසා යාට විරත් චිත්තෝ වේදේ. ඒ රූපය විඳිනවා තමයි, හැබැයි කරන නම්බුකාරකමකින් නෙවෙයි විඳින්නේ. මගේ හිත දුර්වල නිසා පානේ කරන්න බැරි තමයි. පයේ තියාගෙන අනේ හැට පැන්න චක්ක විඥාන බාඩපත් වුණා. එතකොට දැන් රූපය හැට වදිනවා. නමුත් එයා ඒක නාඩම්බර වෙන්නේ. ඒක අට්ඨියති හරායති ජිකුච්චති. ඒ ගැන ලැජ්ජාටපත් වෙනවා, දුකටපත් වෙනවා, හරදමන්ට හරනවා. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තති. අනේ මම ලස්සන රූපයක් දැක්ක, අනේ මට මේක තියාගන්න බැරි වුණානේ කියලා කවදාකවත් ගෙවදීමක් කරන්නේ නැහැ. එයා දන්නවා මේ පයේ හිත පාත්තගෙන යන ගිවිසුම පයි මම හිතේ මගේ හිත රූපයකට කැඩනවා. ශබ්දයකට කැඩනවා. වේදනාවට කරන එනිසා ඒ රූප රත් වේදනා පිළිබඳව අජෝසනයක් මම කියා ගැනීමක් බැස ගැනීමක් වෙන්නේ නැහැ. එවැනි කෙනාගේ සාර්ථක වෙච්ච වෙලාවක හැම වෙලාවෙම සාර්ථක වෙයි කියන්න බෑ. සාර්ථක වෙච්ච වෙලාවරි කියන්නේ යථාස පස්සතෝ රූපං වේදකෝචාපි වේදනං. ඒ මනුස්සයා රූප දැක්කත් ඒ රූපේ නිසා මනාපය හිත පහළ වුණත්, වින්දනයක් පහළ වුණත්, එයාගේ අර ලෑස්ති වෙලා යත්ගේ මනස නිසා කීයතිනෝ පචියති අයව ක්ෂය කරන්න බලනවා මිසක්කා, නැවත හිත පයට ගන්න උත්සාහ කරනවා මිසක්කා, ඒව බෝ කරගෙන අනී මම මේක දැක්කයි කියලා දිනු පවුණු කරන්න යන්නේ. ඒ නිසා මේ මනුස්සයාට අර සාගරත්ත වෙච්ච මනුෂයාට මේ ඇතිවිච්චර විහෙසනේ අනිවට මේක නැවත කරගන්න බැරි වුණා කියන දුක වෙනුවට යාර තේරුම් ගන්නවා දහස්වරක් මම කරලා අධයන්තං රූපයක් දැක්කට, රූපේ වේදනාවක් ඇති වුණාට, රස වින්දට, නමුත් මගේ යුතුයකම වෙන්න තියෙන මගේ පයට හිත ගන්න එකයි. ඒ බව දන්න නිසා ලදෙන පළවෙනි අවස්ථාවේදීම වහාම සක්මණේ හිත පිහිටවන්න වෙනකොට එයා ඊගාව දවසෙත් සක්මණ කෙළවරට යනකොට යන්නෙම අර වගේ ලෑස්ටි මනසකින්. ඔකෙන් ගෙදර වැඩ කරනකොට ඔක්කොටම දැලේලන්න යන්න එපා. එකදාකත් වෙන්නේ නෑ. පුළු පුළුවන් රාජකාරි දෙක තුනක් කරන්ඩ මේක ටිකක් අභියෝගශීලී. හිතේ හරමෙර දුවනවා තමයි. නමුත් මම ලෑස්තිලා යනවායි කියලා. ගියාට පස්සේ තීරණ පටන් ගන්නවා. වෙනදාට වඩා හිත බේරගෙන විරත් හිතකින් යුතුව කරන්න වෙනකොට ඒ ලැබෙන පුංචි දිනුවා පවා ඒ ලැබෙන පුංචි අභිවෘද්ධිය පවා හිතා ගන්න ඕනේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච බූදලෙකුත් නෙමෙයි සල්ලියට ගත්තෙකුත් නෙමෙයි මම මේ වැටි ධන ගකා බය වෙවි ආදර රකපු සත්‍ය නිසා මට මේක ඇති වෙලා තියෙන්නේ කියලා ඒක දිගට දිනු කරන්න පටන් අරගත්තොත් හදිසි වෙන්න නරකයි බොහොම ඉවසිල්ල කරන්න ඕනේ කරනකොට කරන දිනවා එහෙම දවස පුරා Taman අර වගේ විරත්ත හිතකින් ඉඳගෙන එන්න තියෙන දුක් කරදරයක් එන්න තියෙන කෙලෙසයක් නොවෙන්න කටයුතු කරපුවාම ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය නිසා ඒ ඇති වෙන චිත්ත ශක්තිය නිසා පරියංගයට ගියාම පරාජිත හැඟීමින් නෙමෙයි වාඩි වෙන්නේ අපරාජිත හැඟීමින් වාඩි වෙන්නේ මං ගෙදරතොටේ වැඩවලදීත් අද එකක් දෙකක් සතිය පිහිටුව ගත්තා ඒ නිසා පරියංගයට ගියා පරියංගයේදී සද්දයක් ඇහුණාට වේදනාවක් ආවට ඒක අඬා හෝ ගන්න යන්නේ බලනවා මේ සද්දේ තියෙද්දි සතිය පාතන්න පුළුවන් වේදනාව තියෙද්දි සතිය පාතන්න පුළුවන් හිතවිල්ල තියෙද්දි සතිය පාතන්න පුළුවන් කියලා බලනකොට පේනවා මේ වේදනාව හිතවිලි සති කියලා කියන්නේ නිකන් ඇහිදල් සහිත දෙයක් ගන්න බහල තහඩුවක් නෙමෙයි මේක අහරහා බලන්න පුළුවන් අර බලනකොට පේන්නේම තමයි අවශ්‍ය කරන අරමුණක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා විවේකයක් තියෙනවා මේ බුද්ධ කලාවක් තියෙනවා විස්රාමයක් තියෙනවා අපි මෙතෙක් කල සාරත්ත්‍ය හිතින් බලපු නිසා ඒක ගන්න බහල දෙයක් මට එහා පැත්ත බලා ගන්න බැරි වෙන තරමට හිත වැටුණට ඔක්කොම බංගුර දේවල් ඉවහරා විනිවිද යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නේ විරත්ත හිතකින් මේවා දිහා බලන්න. එහෙම නැත්නම් මේ දේවල් වලින් අයින් වෙලා Taman මිනිස්සුත් නැකට එලා කරනවා කියන එක භාවනා ටිකක් දිනු කරගත්ත කෙනාට නින්දාවක් දුර්ලභයි. දැන් දැනගන්න ඕනි ඉස්සරහට කියලා කටයුතු කරන්න. එතකොට ඒ තෘෂ්ණාවේ මේ වෙන පුංචි දිරාගනය කඩා බිඳ වැටීම නිසා ඊහා සමාන මනිප්පත්තෙන් යාට අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති ලැබෙනවා. ඉතින් මේ දෙක බොහෝම හිමීර තමයි වෙන්නේ. මොකද මේ කල්ප ගානක් දිගට ආපු තෘෂ්ණාවක් නම් මේ වැඩ කරන්නේ. නමුත් මේ සරුවත්තර වංශයේ තියෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ ක්‍රියාශක්තිය නිසා සරුවත්තර සඳහගතන කල්ප කියලා කෝටි ගානක් එකතු වෙච්ච මේ තෘෂ්ණාව මෙවට කියන්නේ මෝහ පටල කියලා අවුරුදු 7කින් කපන්න පුළුවන්. අවුරුදු 7කින් කපන්න පුළුවන් කෙලවරක් නැතුව අප සංසාරය. ඒක උඹට ඕනේ නම් දක්ෂ නම් අවුරුදු 6මුත් පුළුවන් කියලා අන්තිමට බස්සලා කියන දවස් 7ෙන් කපන්න. ඒ දවස් 7ෙන් කපන නිසා තමයි 7 දවසේ භාවනා ක්‍රම දහ ක්‍රම පස්සේ ඇවිල්ලා තියෙනවොත් බෝධිරාජ සූත්‍රය වගේ තැන්වල උදේ උඹට හරියට කමටාන සුද්ධු වුණා නම් හැන්ද වෙනකොට කපන්න. එනිසා අපේ ජීවිතයේ මේ වගේ දෙයකට නොවුනොත් අපි හැමදාම කෙලෙස් ඉහල කරලා කෙලෙස් බල කරලා කෙලෙස් තහවුරු කරගෙන කෙලෙස් වලට යට වෙලා නිහින ජීවිත එහෙම නැත්නම් කියන ආත්ම නිෂේධන කරන ජීවිතයට තෙදී උතුමාකාර බැගෑ ගතටපත් වෙනවා. මේක ටික පුරුදු කරන යනකොට තේරෙනවා සර්වඥාන්සේ හැම තැනම දේශනා කරන මේ කෙලෙස් ප්‍රමාණයේ වශයෙන් හැම තැනම ආකීර්ණව හැම තැනම ගෑවිලා තිබුණට කුසල් බලය හැමදාම අකුසල් බලයට වැඩි වෙනවා. ඒක ලෝකයේ සම්පූර්ණ ප්‍රසිද්ධ කාරණාවක් නිසා සර්වඥාන්සේ දේශනා කරනවා. අබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටා. මහන්නේ මේක කොහොමද ප්‍රභාසරයි? උගේ වටේ මේ කුණු කට්ටයක් බැරලා තියෙන. කච්චලයක් බැඳලා තියෙන. මාලකර ටිකක් කාලා තියෙනවා. තං අසුතෝතෝ පුතජනෝ නප්පජානාති. ඒක ඇතුළත දිදුලන ගිනි බෝලයක් වගේ තියෙන මේ ප්‍රභාසර හිත අර පිට තියෙන කුණු කට්ට නිසා වැහිච්ච නිසා අසුතත් පුතජනේ දාලේ නැහැ. තං අසුතෝ පුතජනස්ස සමාධි භාවනා නප්චීති වදාමි. උන්දර කවදාකවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාම කියනවා. මොකද පටන් ගන්නෙම මට බෑ කියලා. අර පිට තියෙන කෙල කට්ට විතරමයි දාන්නේ. ඒක මේ පුත්‍රචානන්ද හිමි වගේ සූත්‍ර දේශනා කරන්නේ මේ හිඟන්නට ගල් ගහන්න නෙවෙයි. බැරි කාට නොදකින් කියන්න නෙවෙයි. පිටිපස්සේ ඒකත් එක්කම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. පබස්සර මිදම් බික්කවේ චිත්තං. අනේ මේ ප්‍රභාසරයි හිද ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට නම් ඔය පිට පොඩ්ඩක් මලකඩ කාලා කච්චල් බැඳිලා මඩ කහට බැඳිලා තියෙන තන් සුතවතු අරිය ජාකෝ ජානා හොඳට බණ භාවනා කරපේන මේ සිද්ධිය දන්න නිසා උන්ද ඔය පිට පිට තියෙන පිට කට්ටට බය නැහැ. තස්ස සුතවතු අරිය ශාවකස්ස සමාධි භාවනා අතිචි වදයි. හොඳට සමාධි භාවනා හරියන. මොකද එයා දන්නවා මෙයාගේ හිත ඇතුලේ මනස හිත කියලා කියන්නේ ප්‍රභාස්වරයක්. ඒක අර පිට තියෙන කුණු ටික අදහන්න ගියොත් පිටිමිදිට බෑ. මේක පොඩි කට්ටයක් විතරයි තියෙන කියලා කවතන කරික උහුරලා බලපු දවසේ තේරෙන පටන් ගන්නවා මේක මටවත් දරා ගන්න බැරි තරම් විශාල මනස හිතක් තියෙන කියලා. ඒ නිසා මේ කොතනකින් හරි මේ විප්ලවීය ක්‍රමයට එක තීරුම් ගත්ත දවසේ තමන්න තේරෙන පටන් ගන්න. ඒක තේරුම් ගන්න වෙලාවේදී බොහොම පොඩි අත්දැකීමක් අපිට ලැබෙන්නේ. මොකද හැකි සංඥා වෙනවා. පින තියෙන බව තේරෙනවා. ඊට පස්සේ එන ටික රත්තරනේ මල අරිනා වගේ ටික මල කහට කපලා ගියාට පස්සේ ඇතුලේ තියෙන දඹ රත්තරන තමන්න තේරුම් ගන්න පුළුවන්. මොනවා තේරුම් ගතස් තියෙනවා? තණ්හාව බලවත් තමයි පෙරදිච්ච වැටිච්ච කෙලසිච්ච හිතට. නමුත් මේ සතිය වගේ ධර්මයක් ඉදිරියට ගත්තාට පස්සේ ඒ තණ්හාව කොච්චර ඝන බහල් වුණත් වළංකාරයගේ හත් දවසක වැඩ පොලු කාර්යයට වරුවයි. තලාගෙන යන එකයි තියෙන්නේ තලන ගත්තාම කොයි එකක්වත් කරන්න කඩාගෙන යන්නේ. ආන ඒ සඳහා ඒ හිතේ තියෙන හැකි සංඥාව දිනු කිරීම ඒ සඳහා හිතේ තියෙන මේ කුසල පක්ෂය දිනු පවන කිරීම සඳහා තණ්හායි අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ බැටරිය charge කරගෙන යන්නේ. අපිට මේ හැමදාම ඉන්න බැරි වෙන්නේ ඉඳී. ඒ ශාගිතර ගියාට පස්සේ එහෙම නැත්නම් ඉදිරියට අභියෝගශීලී ජීවිතයට ගියාට පස්සේ ඒක කනගාටුව පශ්චාත්තාපයක් කරන්න නැතුව දුර්ලතනක් බලලා ඒක කඩන කඩන යන්න පටන් ගත්තාට පස්සේ ඒ යෙදිච්ච අභියෝග වල තරමට තමයි චිත්ත ශක්තිය ලැබෙනවා, අධිෂ්ඨාන ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ සඳහා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා අපිට දෙන්න සාධකයක් නැහැ. ආයෝජනය කළ සාර්ථක වුණාට පස්සේ තමයි යාට කියන්න පුළුවන් අනේ වටිනවා මම මේ ගත කරපු ජීවිතය කියලා. ඉතින් ඒ විදිය දෘෂ්ටි කෝණයකින් බැලලා මේ ගත කරපු දින හතට සියලු දිනාට මාර්ගයෙන් ධර්මයෙන් සම්පූර්ණ වෙච්ච ජීවිත බවට පත් වේවා, හොඳ වටිනා කාලයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවයි. අදවසේ ධර්ම දේශනාවත් ඒ වගේම ධර්ම දේශනා මාලාවේ නිමාවත් සටහන් කරනවා. සියලු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.